සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස ඉතිහෙසෝ භගවාහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි වස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ඤදි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්භං සම්බතානේ සුපාතිත්තිතං ශාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පාදලාංචනම් දිවාගුහං දීඝවාපි චේතියංච මුතියංගනම් තිස්ස මහාවිහාරංච බෝධිං මරිචවට්ටියං ස්වර්ණමාලී ධූපාරාම භයාගිනී ජේතවනං සීලචෛත්‍යං තථාගතගාමකා ඒතේ සූලසටානි අහං වන්දාමි සම්බුදා ඝනසාරප්පදිත්තේන දීපේන ධම්මදර්ශිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනිගස්ස ශ්‍රීපාද සරෝවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනිස්ස සුභෝති මුනේ අහෝ සීමාරස්ස පරාචයෝසි උග්ගෝසයුම් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහිහං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු 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 හිතගත සැහැල්ලු කරමින් හොඳින් දීර්ඝ හුස්ම ගන්න දීර්ඝ හුස්ම පහළ හෙළන්න හොඳින් උවමනාවෙන් හුස්ම ඉහළ පහළ ගැනීමේ ආශ්වාස ප්‍රාශ්වාස ව්‍යායාමයේ සමගම චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන හොඳින් හුස්ම ඉහළ ගන්න උවමනාවෙන් හුස්ම පහළ ගන්න එවිට ඔබේ පෙනහළු වලට මොළයට අවශ්‍ය කරන හොඳට ඔක්සිජන් ලැබෙනවා එවිට ස්මරණ ශක්තිය ධාරණ ශක්තිය විමර්ශන ශක්තිය ඇති කරගන්න පහසු වෙනවා හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න දීර්ඝ හුස්ම ගන්න පපුව පිරෙන්න ආයේ පිට කරන්න 2018 වසරේ පස්වෙනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. බොහෝ කාලයක් ධර්මයේ යෙදෙන පිරිසට සමහර පිරිසකට ඉතුරු වෙච්ච ප්‍රශ්නේ තමයි අපි මෙච්චර මහන්සි වෙනවා, ඇයි අපිට ධර්ම අවබෝධය නොවෙන්නේ කියලා. ඒක ඉතාම සරල ප්‍රශ්නයක්. අපි අන් අය වගේම මහන්සි වෙනවා, ඇයි අපිට පෝසත් වෙන්න බැරි කියලා අහනවා. එහෙම නේද? අනේ අනිත් කෙනා වගේම මායි ඒ යාළුවයි එකට ස්කෝලේ ගියේ, එකට ඉගෙන ගත්තේ. එයාත් මහන්සි වෙනවා, මාත් මහන්සි වෙනවා. එයා පෝසත් වුණා, මට පෝසත් වෙන්න බැරි වුණේ ඇයි? ඒකර මේ මහන්සි වීම විතරක් වැදගත් වෙන්නේ නැහැ. එයාගේ ගන්නා වූ උපාය මාර්ග කැපවීම, එයා ඒ පාවිච්චි කරන ඥානයේ තියෙන කුසලතාවයට අනුව, ගුණයට අනුව තමයි එයාගේ පෝසත්කම සැකසෙන්නේ. නැත්තම් ලෝකේ කවුරුත් මහන්සි වෙනවා. මහන්සි වුණාට එහෙම පෝසත් වෙනවද? දැන් දර කපන්නෙක්ගේ පුතෙක් වෙච්ච බිල් ග්‍රේට් මහත්මයා, ගෙදර බොහොම සාමාන්‍ය පවුලක උපන්න, ගෙදර ගරාජ් එකේ ටීවී එකට ටයිප්‍රයිටර් එකක් හදන්න උත්සාහ කරපු ඇපල් සමාගමේ ස්ටීවන් ජොබ් මහත්මයා වගේ අය ඒ තත්ත්වයට ගියේ කොහොමද? එහෙමනම් අපිට නිකාම නිකම් මහන්සියක් වෙහසක් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙමනම් අපි දරන උපාය මාර්ගය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ධර්ම අවබෝධයටත්. නිකම්ම නිකම් මහන්සි වුණාට මොනවා හරි අඩුවක් තියාගෙන ඒක හරියන්නේ නැහැ. අපි වාහනයක් නතර වුණාමත් අපි කරන්නේ අනේ මේ වාහනේ මෙහෙම නතර වුණානේ, කොහොමද දැන් යන්නේ කියලා උත්සාහ කරනවා කරනවා කරනවා. නමුත් ඒකේ තියෙන ඉංජිනේරු තාක්ෂණය හදා ගන්න බැරුව එයා මොන තරම් උත්සාහ කළත් එයා ඉස්සරහට යන්නේ නැහැ. ඒ එන්ජිමේ දෝෂයක් තියෙනවා. ඒක නිකන් දත් මිටි කෑවට හරියන්නේ නෑ. වාහනේ හතර වටේ ටයර් වලට කකුලෙන් ගැහුවයි කියලා හරියන්නේ නෑ. හයියෙන් ඇඬුවයි කියලා හරියන්නේ නෑ. මොකද්ද අපි කරන්න ඕන? අපි පරීක්ෂා කරලා බලන්න ඕන අපිට පුළුවන් තරම් අපේ දැනුමෙන් හදාගන්න පුළුවන් දෙයක්ද කියලා. පොඩි හරි දැනුමක් තියෙන පිරිමි කෙනෙක් නම් ඒගොල්ලෝ දන්න පොඩ්ඩක් වාහනේ ගැන, කාබලේටර් එක ගැන, බැටරිය ගැන, පොඩි පොඩි දේවල් ගැන දන්න නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මේක අරගෙන බලනෝ හදනෝ. කාන්තා එනං ඉතින් ඔක දන්නේ නැහැ. ඉතින් මොකද්ද එලා කියන්නේ? එක්කෝ මහත්තයට කෝල් කරලා ගෙන්න ගන්න ඕන, නැත්නම් ගරාජ් එකෙන් ගෙන්න ගන්න ඕන. දැන් ටිකක් වාහනේ ගැන දැනුම දීලා තියෙනවා ඔයගලන්ට. මොන වාහනේද? මම කියන වාහනේ පිළිබඳව දැනුම ලබා දීලා තියෙනවා. දැන් ඉතින් බලන්න තමන්ට පුළුවන් තරම් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් ගැටලුවක්ද කියලා. එහෙමත් බැරි ඒවා විසඳ ගන්න තමයි තව තවත් තමන්ට පුළුවන් ටිකවත් විසඳගන්නේ නැතුව සංඥාංශයක බනහල වැඩක් වෙන්නේ. තමන්ගේ පුළුවන් ටික තමන් විසඳගෙන විසඳගන්න බැරිම කොටස ගන්න අදහසින් තමයි සද්ධර්මය අහන්න ඕන. දැන් සමහර වෙලාවට සද්ධර්මය අහනෝ ඒකෙන් ලබා දෙන විසඳුම් පාවිච්චි කරන්නේත් නැහැ. තමන් දන්න විසඳුමක් තියෙනවා ඒ විසඳුම පාවිච්චි කරන්නේත් නැහැ. එතකොට එයා ගමනේයිද? බෑ. එයාට ඉතින් පුළුවන්කම තියෙන්නේ අනුන්ගේ මාර්ගඵල ගැන කල්පනා කර කර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විවේචනය කර කර ඉන්න පුළුවන්. නැත්නම් ඕ බොරුයි කිය කියා ඉන්න පුළුවන් ඔච්චරයි. දැන් ඔය අනුශාසනය හොඳට හිතට ගන්න. හිතට අරගෙන බලන්න තමන් මොන වගේ කටයුත්තක නියලිලා ඉන්න කෙනෙක්ද, ඔබ කවුද කියලා. සමහර අය නම් වාහනේ හදාගෙන සුවසේ ගමන යනවා. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. වාහනේ දුවනකොට ප්‍රශ්නයක් නැහැනේ. ඒ සන්තෝෂයෙන් යනවා පැදගෙන. සමහර අයගේ වාහනේ හිටලා නතර වෙලා ඊට පස්සේ දැන් වාහනේ යන්නේ නැහැ. ඉතින් කනස්සල්ල. ඒ මගේ වාහනේ පණ ගැන්වෙන්නේ නැත්තේ. වහාම දෝෂ පරීක්ෂා කරන්න. අත්මිටි ගන්න එපා. වටේම තියෙන ටයර් වලට කකුලෙන් පයින් ගහ යන්න එපා. කෑ ගහන්න අඩන්න හූල්ලන්න ඕනේ නැහැ. මේකේ ප්‍රශ්නයක් තියෙන්නේ, ප්‍රායෝගික විද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙන්නේ. මේක කර්මය නිසා නෙමෙයි. මගේ එන්ජිමෙන් අතර වුණේ අපේ කර්මය. ඒකත් කියනවා සමහර කට්ටිය කියනවා මේ අපේ කර්මය. කර්මය නෙමෙයි, බැටරිය පණ නැහැ. කර්මයද කියලා බලන්න. පණ නැති බැටරියක් කියන්නේ පරණ බැටරියක් දාගෙන යන්න බලන්න. ස්ටාර්ට් කරන්න පුළුවන් කමක් නැහැ. කර්මය නෙමෙයි, බැටරිය පණ නැහැ. ඒ නිසා කර්මය කියලා කියන්නේ ඔය කර්මෙයි දෙවිවරුයි එහෙම මෙහෙ අල්ලගෙන ඉන්න මොකටද මිනිස්සු ගොඩක් අය? තමන්ගේ අඥානකම ප්‍රදර්ශනය කරන එක්තරා වචනයක් තමයි මේ ඔක්කොම කර්මෙ, මේ ඔක්කොම දෙයියන්ගේ කියලා දාන්නේ. ඒ කියන්නේ එතන ඉඳලා මේ මනුස්සයට කිසිවක් හිතන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒක කර්මෙට හරි දෙයියන්ට හරි දාලා තමන් පාඩුවේ ඉන්න එකයි කරන්නේ. ඒගොල්ලන්ට කියන්නේ මෝහයෙන් ඉන්න මනුස්සයෝ කියලා. ජීවිතේ කර්මයට බාර දෙන මිනිස්සු, දෙයයන්ට බාර දෙන මිනිස්සු දෙදෙනාම ඉන්නේ මෝහයේ. උගටිතඥ මිනිස්සෙක් කියලා කියන්නේ, ඥානවන්ත මිනිස්සෙක් කියලා කියන්නේ හිතන මිනිස්සෙක් කියන එක. මේ උගටිතඥ මිනිස්සයා කියලා කියන්නේ දෙයක් ගැන කල්පනා කරන මිනිස්සයා. විදර්ශනා කරන මිනිස්සෙක් කියලා කියන්නේ ආන්නයා තමයි නිවන් අවබෝධ කරන්නේ. මේ නිවන් ධර්මය කියලා කියන්නේ පින්නතුනේ මව්පියන් ලබා දෙන දායාදයකට වඩා වටින එක. රටක රාජ්‍ය ලබනවට වඩා, රජකම ලබනවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ලෝකාධිපත්‍ය රජකම ලබනවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. සක් දෙවිඳු කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන මම දැකලා නැහැ, තාම හම්බෙලා නැහැ. ඒ තනතුරට පත් වෙනවට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක්. මහා බ්‍රහ්මයා වෙනවට වඩා, ලෝමවාපය දෙයිය වෙනවට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක් මේ සත්‍ය අවබෝධ කිරීම. ඒකට හේතුව ඒ හැමෝම සංසාරේ අනන්ත දුක් ගැහැටවලට පත් වෙද්දී මෙයාගේ හිත මේ අවබෝධ කරපු නිසා මෙයාට හැකියාව තියෙනවා නියත වශයෙන් සතර අපායන් වලින් ගැලවී වාසය කරන්න. මේ භවයේ සුවය තියෙනවා, සංසාරේ මහා සුවයක් තියෙනවා. මොකද්ද? සතර අපායෙන් වළකින්න පුළුවන්. ඒ කියන්නේ කැරපොත් එක් කූණේ කැටිගිත් එක් ගෙම්බෙක් වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රේත භූත පිසාච යක්ෂ වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම නිර්සත්තු වෙන එක වළක්ව ගන්න පුළුවන්. එහෙමනම් ධර්මයේ වෙනුවෙන් අපි කොච්චර කැපවීමක් කරන්න ඕනද? නටන්න ඕන 18 වන්නමම නටලා පොඩ්ඩක් ඇවිල්ලා බණ ඩිංගක් අහගෙන ඉඳලා කියනවා තම මට අවබෝධ වුනේ නැහැලු. ඒ නටනේ නතර කරලා නම් තවත් කවන්නේ තවත් වන්නමක් නටනටා පොඩ්ඩක් අහලා කියනවා අවබෝධ වුනේ නැහැලු. මතක තියාගන්න මේ ධර්මයේ කියලා කියන්නේ මුළු ජීවිතේම කැප කරලා අවබෝධ කරගන්න තියෙන දෙයක්. තේරෙනානේ? බුද්ධ කාලේ කරේ මොකද්ද? මුළු ජීවිතේම කැප කළා මේ අවබෝධය පිණිස සිවුරු පාත්‍ර දරාගෙන රහතන් වහන්සේලා. ඒ නිසා මේ බණ පොඩ්ඩක් දවස් දෙකක් අහලා දේශනා තුනක් අහලා මට අවබෝධ වෙන්නේ නැහැ, උනේ නැහැ කියලා කියන්න ලැජ්ජ වෙන්න ඕන. තේරුණා නේද? මේක මුළු ජීවිතේම කැප කළා අවබෝධ කරගත්ත දෙයක්. ඉතින් ඒ නිසා බලන්න ඔබට මුළු ජීවිතේම දන් දෙන්න පුළුවන්ද, කැප කරන්න පුළුවන්ද දහමට කියලා. ඔබලා අත උස්සන්න එහෙමයි ඉන්නවනේ. කොහොම හොඳයි. අන්න ඒ අයට තමයි ඒ සිත තියෙන්නේ. එයා තමයි දහමට යොමු කළ සිත් ඇති කෙනා. ඒ අයට තමයි ඒ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වහ වහ ඉක්මනින්ම. මන් දන්නේ බොරුවට අත ඉස්සුවද ඇත්තට අත ඉස්සුවද කියලා. ඇත්තට අත ඉස්සුවා නම් ඉස්සුවක් නැතත් ඒ ඇත්ත දහමට පරිත්‍යාගය කිරීමේ සිත තියෙනවා නම් ඔබට ඒක අවබෝධ කරගන්න පුළුවන්. නැත්ත උස්සන්න බැරි කට්ටිය බැරි වෙච්ච අය කල්පනා කර හරි වැඩි වෙන්නේ දැන් මට බැරි කියලා නේද? දහමට පූජා කළ ධර්මය වෙනුවෙන් පූජා කළ සිතක් දහම් සොඬ රජුරුවන්ගේ වාගේ තියෙනවා නම් ඒ ඇත්තන්ට ධර්මය දකින්න පුළුවන්. දැන් අපි ධර්මයේ ගුණ, ධර්මයේ හැඩ, ධර්මයට යන ගමන් මඟ සහ ඒට යන ඒ ලිපිණය අනේකාකාරව ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වා තිබෙනවා. එහෙම නේද? මතකයිනේ? ආයි කියන්න ඕනේ. දැන් තමන්ගේ තියෙන ඒ ඥානාලෝකයේ වන්දම දල්වාගෙන ආලෝකය ඇති කරගෙන වීරිය නැමැති ශක්තිය යොදවල ඉවසීම නැමැති කන්ති නැමැති පාරමිතාව යොදාගෙන විවිධ බාධක මැඩගෙන ඉස්සරහට යන්න ඕන. ඔය ඉවසීම කියලා කියන්නේ හැම එකම දරා ගන්නවයි කියන එක නෙමෙයි. ඉවසීම කියන වචනයට මා දකින තවත් එකක් තමයි සැලකිල්ල වගේ වචනයක් ගන්න පුළුවන්. දැන් ඔබ ගමනක් යද්දී උදේ ඉවසීමෙන් යන්න. ඒකේ මොකද්ද ග්‍රම්‍ය වෙන්නේ? සැලකිල්ලෙන් යන්න වගේ. සැලකිල්ලෙන් යන්න. ටිකක් ඉවසන්න. ඒ කියන්නේ ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ සැලකිලිමත් නොවුනොත් මොකද වෙන්නේ? සැලකිලිමත් නොවුනොත් මග වරද්ද ගන්න පුළුවන්. වේගයේ පාලනය නැති වෙන්න පුළුවන්. අපිව අනතුරකට භාජනය වෙන්න, ප්‍රපාතයකට වැටෙන්න ඉඩ තියෙනවා මහා මාර්ගයේ.
ධර්ම මාර්ගෙත් එහෙමයි. දැන් මේ වරද්ද ගත්තයි ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ හොඳට පාරක් හැදුවා හයිවේ එකක්. හොඳ මෝටරවේ එකක් තියෙනවා. මෝටරවේ එක හොඳටම තියෙනවා. හැබැයි මෝටරවේ එකේ වැරදි විදියට වාහන පදින අයට මොකද වෙන්නේ? සැලකිල්ල නැතුව පදින අයට මොකද වෙන්නේ? ජීවිත හානි, අනතුරු තියෙනවා. දැන් මේ ලංකාවේ තියෙන ඔය මෝටරවේ එකේ කී දෙනෙක් මළාද? කී දෙනෙක් අතපය කඩාගත්තද? කී දෙනෙක් විවිධ අනතුරු වලට ලක් වෙලා මේ වෙනකොට ඉන්නවද? ඕකම තමයි ධර්ම මාර්ගය. ධර්ම මාර්ගයේ මොනතරම් හොඳ වුණත් ඒ මාර්ගයේ සැලකිල්ලෙන් ගමන් කළේ නැති වුණොත් මොකද වෙන්නේ? ආන්න එතකොට කියනවා මහණෙනි සර්පයාගේ වලිගින් ඇල්ලුවා වගේ කියනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා. තමන් අල්ලන දේ තමන්ට පීඩා පමුණවන. එතකොට ධර්මයෙන් සැනසීමක් නැති අය මතක තියාගන්න, ඔබ ක්‍රමවත් විදියට වාහනේ දහවණය කරවල නැහැ. එහෙමත් නැත්නම් ඔබ අල්ලගෙන තියෙන සර්පයාගේ වලිගෙන් ඒකයි ඔබට ওই පීඩාව. අල්ලගන්න කියනවා බෙල්ලෙන්. ඒකෙන් අදහස් කරන්නේ මේකයි. තමන්ට පීඩාවක් එන්නේ නැති විදියට අල්ලගන්න කියන එකයි ඒකේ තේරුම. සර්පයාගේ බෙල්ලෙන් අල්ලගන්න කියන්නේ සර්පයාගේ බෙල්ලෙන් අල්ලගත්තොත් ඔබට පීඩාවක් නැහැ. මොකද සර්පයාට දෂ්ට කරන්න බෑ බෙල්ලෙන් අල්ලගත්තාම. කඳ මැදින් අල්ලගත්තොත්, වලිගෙන් අල්ලගත්තොත් හැරිලා දෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. එනිසා ඔබ පීඩා විඳිනව නම් ධර්මයෙන් ඔබ තාම හරිතැනින් ධර්මය අල්ලගත්තේ නැහැ කියන එක ඔබ තේරුම් අරගෙන මම හරිතැනින් අල්ල ගන්න ඕන තමයි. මම පීඩා නොවිඳින විදියට මේක අල්ල ගන්න ඕන. ඒ කොයිකත් එකයි. දැන් ඇඳුමක් ගත්තත් පහසුව ඇති කරවන ඇඳුමක් ඇඳ ගන්නත් පුළුවන්, පීඩාව ඇති වෙන විදියට ඇඳුමක් අඳින්නත් පුළුවන්. සමහර අය ඇඳුම නිසා පීඩා විඳිනවා, මේක හරි රස්නේ, මේකේ මේ ඇඟට හරි ගොරෝසුයි කියකි. සමහර කට්ටිය මේ ඇඳුම නිසා තමන් සහනශීලීව ඉන්නවා. ඉතින් බලන්න තමන් ධර්මය ලබාගෙන තියෙන්නේ පීඩාවක් ලබන විදියටද, එහෙම නැත්නම් සැනසීමක් සහනයක් ලබන විදියටද? එන්න එන්න සහනයටපත් වෙමින්, සැහැල්ලුවටපත් වෙමින්, නිදහසටපත් වෙමින් ඔබ යනවාද කියලා බලන්න. අන්න ඒකට කියනවා ධම්මගේ දියුණු වෙනවා කියලා. එන්න එන්න ප්‍රශ්න වැඩි කරගන්න එකට කියන්නේ ධර්ම මාර්ගය කියලා නෙවෙයි. එන්න එන්න පීඩා අඩු කරගෙන, ප්‍රශ්න අඩු කරගෙන ගමන් කරනවා නම් ආන්න එකට කියනවා ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා. සමහර පිරිසකට මේක තේරෙන්නේ නැහැ කියලා මට දන්නවා, මම දන්නවා. ඔය ඇවිල්ලා ඔය අහන් ඉන්න මනසේ එදුවට, කන එදුවට වෙන වගේ වෙන බණක් වගේ අහන්න උත්සාහ කළාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක ස්වභාවයක්. හැබැයි Tamanට උනන්දුවක් තියෙනවා නම් ටික කාලයක් අහන මාස 5-6ක් ඊට පස්සේ තේරෙන්න පටන් ගනී. පැහැදිලි නේ ඒගොල්ලන්ට නේද? ඔන්න ඒ ඇත්තන්ට දෙන උපදේශය. තා පිරිසක් ඉන්නවා මහදැන මුත්තලා වගේ. ඒ කියන්නේ දන්න දෙයක්වත් නැහැ, නොදන්න දෙයක්වත් නැහැ. නමුත් හරි වැරදි හොයා ගැනීමේ අදහසින් වගේ මේක දිහා මේ බලාගෙන ඉන්නවා උකුසු ඇහෙන්. එයාට හරි දේ හම්බුණත් හරිද දන්නෙත් නැහැ. වැරදි දේ හම්බුණත් වැරදිද දන්නෙත් නැහැ. ඒ වුණාට මහ ලොකු මහ දැනුමක්. හරි දේ හම්බුණාම හරි විදියට තේරුම් ගන්නත්, වැරදි දේ හම්බුණොත් වැරදි විදියට තේරුම් ගන්නත් එයාට ලොකු පරිචයක්, අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් විනිශ්චයකරුවෙක් වෙන්න බෑ. විනිශ්චයකරුවෙක් කියලා කියන්නේ ඒ ශේෂ්ත්‍රයක තියෙන උච්ච අවස්ථාව. තේරුණාද? හය කියන්නේ මොකද්ද? හතර කියන්නේ මොකද්ද? අවුට් එකක් කියන්නේ මොකද්ද? කියලක දන්නේ නැතුව කෙනෙක් ගිහිල්ලා ඔය ක්‍රිකට් කරන තැනක හරි එල්ල ගහන තැනක හරි ඔය විනිශ්චයකරුවෙක් බවට පත් වුණොත් එහෙම ඉතින් එයා දන්නේ නැහැ. ඒ නිසා ඔබට විනිශ්චයකරුවෙක් වීමේ කාලය උදා වෙනතුරු විනිශ්චයකරුවෙක් වෙන්න එපා. එතකන් විනිශ්චයකරුවෙක් නොවි විමර්ශනකරුවෙක් වෙන්න. විනිශ්චයකරුවයි විමර්ශනකරුවයි දෙන්නේ. විමර්ශනකරුවා අධ්‍යයනය කරගෙන යනවා. මොකද තමන්ගේ සිතට ධර්මය ළඟා කරගන්න. තමන්ගේ සිතට ධර්මය සමීප කරගන්න, සහනය සමීප කරගන්න. යමක්ද දුක මහණෙනි? ආන්න එතනයි ඔබට අතහරින්න ඕන දේ තියෙන්නේ. මහණෙනි ඔබට යමක්ද දුක? ඔබ අතහරින්න ඕන මොකද්ද කියලා ආයේ මේ හොය හොයා යන්න ඕනේ ආන්න එතන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ පුතජන යක්කු මේ දුක අල්ල ගන්නෝ සැපක් හැටියට. දැනෙන්නේ දුක. ඒක සැපක් හැටියට අල්ලගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒකෙන් ගැලවෙන්නේ. දැන් ද්වේෂයේ සැපක් කොට අල්ලගත්ත මිනිස්සු ද්වේෂ කර කර යනවා. ලෝභයේ සැපක් කොට අල්ලගත්ත මිනිස්සු ලෝභ කර කර යනවා. ඊට පස්සේ කාමයේ රාගයේ වගේ දේවල් සැපක් කරගත්ත මිනිස්සු ඒ කාමයන් රාගයන් පස්සේ දුවනවා. මෝහයත් සැපක් කරගත්ත මිනිස්සු හේ මෝහයෙන් ඉන්නවා. ඒ නිසා ලෞතරා බුදු කෙනෙක් අනුශාසනයක් කරනවා. හරි දේ හරි විදියට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැනෙන දේ දැනෙන ආකාරයේ ස්වභාවයම තමන් තේරුම් ගන්න උත්සාහ කරගන්න. අන්නේ ආයට කියනවා ප්‍රඥාව. ප්‍රත්‍යව නැදෙහි න්‍යාය ස්වභාවය එලෙස එයා අඳුන ගන්නවා. උණුසුම් දේ උණුසුම් විදියට, සීතල දේ සීතල විදියට, මෙදහත් දේ මෙදහත් විදියට, අන්තගාමී දේ අන්තගාමී විදියට අඳුන ගන්නවා. අන්නේ ආයට හැකියාව තියෙනවා මේ ත්‍රිවේදනාවන්ගේ නිදහසේ. මේ හිත කියලා ගොඩක් ඉගෙන ගන්න ඕනේ. කෙනෙක් ත්‍රිවේදනාව මනාකොට ප්‍රත්‍යක්ෂ කොට අතහැරියන නැති. ගොඩාක් දේවල් මේ පටලව ගන්න එපා. සුඛ දුක්ඛ උපේක්ෂා ඔච්චරයි. තව ඉතින් වේදනා හදන්න පුළුවන්, මික්ස් කරලා ඕන තරම් දිගට යන්න පුළුවන්. අභිධර්මයේ එහෙම ගොඩාක් ඉස්සරහට වේදනාව මිනිස්සුගේ මෙච්චර ප්‍රභේද තියෙනවා කියලා හොයලා කියනවා. එච්චර ගොඩක් යන්න උමන නෑ. ප්‍රධාන මූලික සිද්ධාන්ත තුන ඉගෙන ගත්තා නම් ඒක අත්හැරියනවා. මොකද අනිත් ඒවා ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන විදියට හැදෙන දේවල්. දැන් මිනිස් සිතක අපේ රේණුකානි චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා කෙලෙස් 1500 කියලා පොතක්. දන්නවද කෙලෙස් 1500ක් විතර තියෙනවා කියලා? කෙලෙස් 1500ද තියෙන්නේ? උන්වහන්සේ ඒ පොතේ සඳහන් කරලා තියෙනවා කෙලෙස් ලක්ෂ ගාන කෝටි ගානක් තියෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මිනිස්සෙකුගේ වින්දන ප්‍රභේදයන් අප්‍රමාණයි. දැන් අපිට ගේකට වර්ණ ගේන්න ගියාම වර්ණ මිලියනකින් එකක් තෝරලා ගේන්න පුළුවන්. කල බැංකුවකට ගියාම කෙලෙසුත් එහෙම තමයි. කෙලෙස් මිලියනයක් තියෙන්න පුළුවන්. එසා ඒ හැම දෙයක්ම හැදෙන්නේ ප්‍රධාන වර්ණ හතරකින් ලෝකේ සියලු වර්ණ අර නිර්මාණය කරනවා වගේ මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ලෝභ ද්වේෂ මෝහ කියන මෙන්න මේ කරුණු වලින් මේ සියල්ල නිර්මාණය කරනවා. සමහර අය මම දුකින් ගැලවෙන්න ඕන කියලා බලහනවා. සමහර අය දුකින් ගැලවීමට මමත්වයෙන් ගැලවෙන්න ඕන කියලා බලහනවා. මොන දෙන්නෙක් ඉන්නවද? කවුද දෙන්න? එක්කෙනෙක් මම දුකින් ගැලවෙන්න ඕන කියලා බලහනවා. අනිත් එක්කෙනා දුකෙන් ගැලවීමට නම් මමත්වයෙන් ගැලවෙන්න ඕන කියලා බනහනවා. මේ දෙන්නගෙන් කවුද හොඳ? දුකෙන් ගැලවීමට නම් මමත්වයෙන් ගැලවෙන්න ඕන කියලා බනහන එක තමයි අවබෝධ කරගන්න මහන්සි වෙන එක තමයි ගොඩාක් හොඳ. කවුරුත් මේ ලෝකේ මම දුකෙන් ගැලවෙන්න ඕන කියන යුද්ධේ ඉන්නවා. නමුත් දුක් හදන මැසිම තියාගෙන දුකෙන් ගැලවෙන්න බැහැ. දුක නිර්මාණය කරන කෙනාව තියාගෙන දුකෙන් ගැලවෙන්නේ නැහැ. අපි ගෙවල් වලත් අර මකුළු ඉද්දි මකුළු දැල් කැඩුවාම ඒසනෙකින් අනිත් පැත්තට ආයෙ ගිහිල්ලා මකුළු දැල් බඳිනවා මකුළුවා. එතකොට තේරුම් ගත්තාම මේ මකුළුවත් අහු වුණා, මකුළුවත් එළියට ගිනින් දානවා. මොකද හේතුව? මෙයා හිටියොත් මේ කායි දැල් බඳිනවා මෙයා. මේන්න මේ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. මමත්වයේ තිබුණාම ආයි මෙයා දුක් ඇති කරන, දුක් හට ගන්නවා. දැන් පරීක්ෂාවකට ලක් කරන්න, කවුද මම, මොකක්ද මම, මම කියන්නේ කුමක්ද, මම කියන්නේ කුමන ශක්ති ධාරාවක්ද, ඇයි මම හැදෙන්නේ, මම හැදුනේ කොහොමද, මම හරියට පරීක්ෂාවට ලක් කරන්න අර බොඩි එකක් කපලා පරීක්ෂාවට ලක් කරන වෛද්‍යවරයෙක් වගේ. තමන්ගේ මම කපලා කොටලා බෙදලා හදලා පරීක්ෂාවකට ලක් කරන්න, මృత ශරීරයක් කපලා පරීක්ෂාවකට ලක් කරන වෛද්‍යවරයෙක් වගේ. එහෙමත් නැත්නම් හාල් කුල්ල වී ඇට හැවුලනවා වගේ කියලාවත් කියන්න පුළුවන්. දර පරීක්ෂාවට ලක් කරන්න පෙරල පෙරල. කවුද පරීක්ෂාවට ලක් කරන්නේ? තමන්ගේ මම තමන්ම ශල්‍යාගාරයකට ගිහිල්ලා කපල කොටලා බලනවා. හම්බුණාද මම? ඒ මම කියන ස්වරූපයේ කෙනා කපල කොටල බලන්න ඕන. කොහොමද හැදුනේ? මොකද්ද හේතුව? කොහොමද මේ බලන්න? විද්‍යාඥයන් කොච්චර දේවල් මේ ලෝකෙ කපල කොටල බලලා තියෙනවද? ශරීර. ඒක නම් කොච්චර හරි කපල කොටල බලලා දැන් ගොඩාක් ඒවා හඳුනගෙන තියෙනවා. ඊට පස්සේ මේ මහ පොළොව කපල කොටල බලලා තියෙනවා. මහා පොළොව විදලා විදලා බලනවා. මේ මහා පොළොවේ එහා පැත්තටම විදින්න පුළුවන්ද කියලා, මේ පැත්තෙන් එහා පැත්තට මුතු ඇටයක් වගේ කරගන්න. එහෙම විදගෙන ගියාම මේ මහා පොළොව මැද තියෙන මහා ගිනි ජාලාවක්, ලාවා, එහෙමත් නැත්නම් අර හිරු වගේ උතුරන ගින්න. ඒ කොටස තමයි ඔය අවීචි මහා නරකය කියලා කතා කරන්නේ. ඒ කොටස අවුරුදු 7-8කට සැරයක් නිවෙනවා පින්නතුනි. ඒ නිවන්නේ යම් ප්‍රමාණයක් සුළු මොහොතකට නිවෙන්නේ. ඒ නිවෙන්නේ වෙන කොහොමකත් නෙමෙයි අපි බර්මියුලා ත්‍රිකෝණය කියලා ඔය හඳුන්වන ආන්නේ ත්‍රිකෝණයෙන් පිපිරීමක් හට ගන්නවා. ඒ පිපිරීමක් හට ගැනීමත් එක්කම දොර කවුළු ඇරෙනවා. ඇරිච්ච ගමන් කෙලීම පෘථුවේ අභ්‍යන්තරයටම ඒ ජල දහරාව ඇදගෙන යනවා. ඉතින් ඒ මොහොතේදී ඒ තියෙන මැග්නට් ධාරාව හසු වුණොත් ඕනම ගුවන් යානයක් නෞකාවක් බර්මියුලා ත්‍රිකෝණයේදී ආවුණොත් එහෙම ඇදගෙන යනවා. එහෙම නැත්නම් ඒවා අක්‍රිය වෙලා ඒවට කඩාගෙන වැටෙනවා. ඒ පරීක්ෂණ කරපු නිසා දැන් ඒක හොයාගෙන තියෙනවා. දහමේ ඒ කාලෙම තිබුණා, බුද්ධ කාලෙම ඕක කියලා තියෙනවා. ඒ ත්‍රිකෝණය පිළිබඳව කියලා තියෙනවා. එතන තමයි අපායට දොරටුව, කියන්නේ නිවන්න ජලය ඇදගෙන යන දොරටුවක් තියෙනවා. මිනිස් සිතත් බලන්න, මිනිස් සිතෙත් ඔහොම දේවල් තියෙනවා. ලස්සන මල්වතුද, ගඳම ගඳ කුණු ගොඩවල්ද, අපාය වගේ පැහෙන ලෝදියද මිනිස් සිතක් ඇතුළේ තියෙනවා. ලස්සන සිසිලසි දිය විල්ද, දිය ඇලිද මේ සිතෙහි තියෙනවා. අපේ ජීවිතයේ විවිධ අපහසු කාර්යයන් ජය ගැනීම සඳහා විවිධ ක්‍රීඩාවන් මිනිස්සුන්ට ලබා දෙනවා. ඒක පෙන්වන්නේ ඒ හැම මොහොතකම පෙන්වන්නේ කොහොම සැලකිලිමත් වුණොත් විතරයි ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා. අවුරුද්දට දෙනෝ ලිස්සන ගහ. කොච්චර හරි උඩට යනෝ ලිස්සලා වැටෙනවා. කොච්චර හරි උඩට යනෝ ලිස්සලා වැටෙනවා. ලේසිපාසු මනුස්සයෙකුට මේ ලිස්සන ගහේ නැගලා ජය ගන්න බෑ. ඉතින් මේ ධර්ම මාර්ගෙත් එහෙමයි. ලිස්සන ගහේ නගිනවා වාගේ. අනේ වැටෙනවා, ආයි වැටෙනවා. ආයි යනවා, ආයි ලිස්සල වැටෙනවා. අනේ මේ ළඟටම ගියා බැරි වුණා, ආයි සූස් කියලා බිම. ඉතින් බොහෝම උපාය මාර්ගික ක්‍රමවේදයක් අනුගමනය කරන කෙනෙක් තමයි දක්ෂ ලෙස ඒක ජය ගන්න. ඒ කාලේ රහතුන් වහන්සේලාත් උපමා කළා ඔටුවයි පිටේ දොඹ ගෙඩියක් තියෙනවා වාගේ කිව්වා. මේ දිනව මේ වැටෙනවා මේ සිත. ඔබව දුකටපත් කරවන්නේ, වේදනාවටපත් කරන්නේ ඔබේ මමත්වයයි කියලා අඳුන ගන්න. හැමතිස්සෙම මමත්වයේ කපල කොටලව බෙදලා හදලා බලන්න මේකේ කවුද ඉන්නේ කියලා. කවුද ඉන්නේ මමත්වයේ? ලියාගෙන එන්න බලන්න මමත්වයේ ස්වરૂපය, දිග, පළල, හැඩ, ලක්ෂණ. මමත්වයේ මොන වගේද? කොයි වගේද? තමන් අඳුනගත්ත ප්‍රමාණයට කියන්න බලන්න. කොයි වගේද මමත්වය? බරක් වගේ මමත්වය. හ්ම්? බැඳීමක් තියෙන තැන මමත් තියෙති. ඔබතුමියට මොකද හිතෙන්නේ? අල්ලගන්න තරම තියෙන මමත් තියෙන්නේ. අතාරින්න තරමට? අතාරින්න තරමටත් තියෙන මමත් තියෙ තමයි. ඒ අතාරින්නේ කවුද? මම. මමත් වේ නැති අය අතාරින්නේ නැහැ. අල්ලගන්නෙත් නැහැ. අතාරින්නෙත් නැහැ. ඒ මමත් වේ තියෙන අයම තමයි අතාරින්නෙත් අල්ලගන්නෙත් දෙකම කරන්නේ. මමත් වේ මොනවා වගේද? ඔව් මමත් වේ මොන වගේද? කෙනෙක් නෑ කියලා කියන්නත් බෑ, ඉන්නවා කියලා කියන්නත් බෑ, හිස් කියලා කියන්නත් බෑ, ඉන්නවා කියලා කියන්නත් බෑ, නෑ කියලා කියන්නත් බෑ. ඔකට කියන්නේ කුචු කුචු හෝතා හේ කියලා. ඒ කියන්නේ ටික ටික දැනෙනවා කියලා නේද? ටික ටික දැනෙනවා මොකනවද කියලා කියන්න බෑ. ඉතින් කුචු කුචු හෝතා හේ. අනිත් අයටත් කොහොමද දැනෙන්නේ? කුචු කුචු හෝතා හේ කියලා ටික ටික දැනෙනවා, ටික ටික හැංගෙනවා කියලාද? මන් දන්නේ නැහැ හින්දි වචනයක් මොන අර්ථයක් තියෙනවද කියලා. ඉතින් මා කිව්වා මේ මමත්වයේ තියෙන අය ළඟ මෘදු බව, අනතිමානී බව නැහැ. එයා ළඟ තියෙනවා මාන්නය. මාන්නය කියන්නේ යම්කිසි කෝණයකින් තමයි ඕනම දෙයක් දිහා බලන්නේ. හොඳයි කියන කෝණය, නරකයි කියන කෝණය, මධ්‍යස්ථයි කියන කෝණය. ඕන කෙනෙක් දිහා බලන්නේ තමන්ගේ කෝණය. මේ බුදුන් සත්වයාට හැමදෙස්සෙම තියෙන දෘෂ්ටියක්. ඒකට කියන්නේ කෝණය. දැන් තමන්ගේ කෝණ තමන්ට ඒ ආශ්‍රිත වෙනකොට පුදුම වේදනාවක් පමුණුවන්නේ. පුදුම විදියට මිනිස්සුගේ හිත දවා අලු කරනවා. මිනිස්සු මේ වේගෙන් දුවන්නේ ඒකයි. පෙට්‍රෝල් කාපු බල්ලවාගේ. දුවනවා දිවිලා මේ මිනිස්සුන්ට එක තැන ඉන්න බෑ. මේ මිනිස්සුන්ට මොන පක්ෂයාවත් හොඳ නැහැ. මොන රජයාවත් හොඳ නැහැ. මොන සල්ලි තිබුණත් මදි. ඒකට කියන ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ. හරිම බාලයි, නොසෑහෙන ගුණයෙන් යුක්තයි. දැන් මේ මිනිස්සු ටිකට ඔක්කොටම කිව්වොත් රයිට්, ඔහොම නතර වෙන්න. හැමෝගෙන් මහනෝ ඔයගොල්ලෝ කරන ව්‍යාපාරයෙන් කොච්චර ඔබට ආදායම් හම්බ වෙනවද, කොච්චර පඩියක් හම්බ වෙනවද, එක එක්කෙනා කියන මට හම්බ වෙන්නේ මේ ගාන මේ ගාන, මට 40යි 50යි 60යි 70යි ලක්ෂයයි 2යි 5යි ඔහොම කී කිය එක එක ගණන් කියනවා. රයිට්, ඕකේ. රජයේ විසින් මුළු අවුරුද්දම පඩිය ඔයගොල්ලන්ට ඒ විදියට ගෙවනවා. ඔයගොල්ලෝ ගෙදරට එලා සැනසීල්ලෙන් ඉන්න කිව්වොත් එහෙම උද්ඝෝෂණ නැතුව ඉන්න, ප්‍රශ්න නැතුව ඉන්න, ගැටලු නැතුව ඉන්න, රණ්ඩු කරගන්න නැතුව ඉන්න, සන්තෝෂෙන් ඉන්න කියලා කිව්වොත් ඉඳීද? ඉන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ඡන්දෙන් ඒ මිනිහව පරාද කරනවා, මූ අපිව කම්මැලි කරා කියලා. ඒක නිසා මිනිස්සුන්ට ගෙඩියෙන් බුදුහාමුදුරු කියන සබ්බේ පුතජන උම්මත්තකා, මේ මිනිස්සුන්ට පිස්සු. හිනා වුණාට අපිට පිස්සු නෑ වගේ කියලා. ඒගොල්ලන්ටත් පිස්සු තියෙනවා. තමන්ට තියෙන පිස්සුව දන්නේ ලෝකයට වඩා තමන්ට පිස්සුවක් තියෙනවයි කියලා දැනගන්න එක ගොඩාක් වටිනවා. ඒක යාගේ පිස්සුවේ නිදහස් වීමට පුළුවන්. මොනවද ආගමික පිස්සු, ජාතික පිස්සු, වාර්ගික පිස්සු, ඊට පස්සේ පුජ්‍යල පිස්සුව. මම 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 කියන ස්වභාවයේ පුදුම පිස්සුවක්. ඒක නිසා නේද පිස්සු වැටෙන්නේ, පිස්සු තද වෙන්නේ, පිස්සු හිර වෙන්නේ. කොහොමද අර වේදනා දෙන සිත එළියට ඇදලා දාන්නේ? ඔබට තියෙන්නේ ඡන්ද රාගය දුරු කරන්න. ඡන්ද රාගය දුරු කරන්න. ආත්මයෙන්ම යමකට ඡන්දේ තියෙනවා නම් ඒකට හිත ඇලී යන ස්වභාවයක් තියෙනවා. දැන් ඔබේ ගෙදර ගැන මට හිතෙන්නේ නැහැනේ. මම දැකලා නැහැ ඔබේ ගෙදර. එතකොට මට චන්දරාගයක් තියෙනවද ඔබේ ගෙදර ගැන? නැහැ. ඔබට චන්දරාගයක් නැද්ද? තියෙනවා. සමහර අයගේ ඉඩමේ ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දැවෙනවා. සමහර අයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඒක එහෙම ඒක සෞම්‍ය වේදනාවක් හැටියට තමන්ගේ ගේ දොර ඉද කඩන් තමන්ට දැනෙනවා. සමහර අය කුලියට ඉන්නවා. ඒකේ වේදනාව තව විදියක්. ඒ නිසා මේ උදාහරණයක් ගත්තේ ගේ. ඒ වගේ කෙලෙස් දහස් ගාණක් මිනිස්සෙක් ළඟ තිබුණාම යම්කිසි චන්දරාගයක් තියෙනකොට ඒ චන්දරාගය කියලා කියන්නේ කැමැත්තක් ඉදිරිපත් කළා, ඡන්දයක් ඉදිරිපත් කළා. ඒකට බැලීමේ ගුණයක් තිබ්බහම ඒක තමයි දෙවෙන්නේ, ඒක තමයි නිදිග. එක එක සිත් එක එක දේවල් වලින් ගිනිගන්නේ ඒකයි. දැන් මෙතන ඉන්න පිරිසගේ 100ක් ඉන්නවා නම් 100ගේ සිත් ගිනිගන්නේ එකකින්ද, එක අරමුණකින්ද? නෑ, 100කින්. 100 ස්වභාවයකින්. මොකද්ද? චන්දරා. ඇයි ඒ චන්දරාගය තියෙන්නේ? අපිට උප්පත්තියෙන් ලැබුණ මමායනේ වින්දනය. ඒකත් අරගෙන මිනිස්සෙක් හැමින් හැමින් ලොකු මිනිස්සෙක් ඇති දැඩි මිනිස්සෙක් වුණා. හැබැයි මේ මනුස්සයා හඳුන ගන්න ඕනේ ඒ උප්පත්තියෙන් අරගෙන ආපු මම ආයනය පීඩා පමුණවනවා කියලා. අන්තයකට බර නොවන දහම ආධ්‍යාත්මය කරා රැගෙන යන විට අර අන්තයකින් ජීවත් වෙන මම ආයනය පලා යනවා. දැන් අපි ගිරවුන්ට හරි කෑම ටිකක් දුන්නොත් එහෙම ඒ කෑම කන්න එනව නේද දිගට දිගට එනවා. අපි යාළුවන්ට කෑම නොදී හිටියෝ එක සැරයක් ආව බැලුවා ගියා ආයි සැරයක් ආව බැලුවා ගියා එන්නේ නැතුව යනවා. ඔච්චරයි මමත්වයක්. මමත්වයට ඔබ කෑම දානව නම් මමත්වයේ තරම් කල් එනවා කෑම කන්න. මමත්වයට ඔබ කෑම දාන එක නතර කළොත් මමත්වය එන්නේ නැහැ කෑම කන්න. එයා පලා යනවා. එතකොට මමත්වයේ මොනවද මේ ආහාර කරගන්නේ? මනෝ සංචේතන ආහාර. එහෙම නැත්නම් ඕ විඥාන ආහාර, සංඥා ආහාර, සංකාර ආහාර කරගෙන නාම රූප ආහාර කරගෙන මෙයා ඉන්නවා. මම වෙන්න ඉගෙන ගත්තා. මම නොවෙන්න දැන් ඉගෙන ගන්නයි තියෙන්නේ. මම වෙන එක හරි පහසුයි. මම නොවෙන එකනේ දැන් හරි අපහසු වෙලා තියෙන්නේ. මම නොවෙන්න ගිහිල්ලා හොඳට පරීක්ෂා කරලා බලන්න ටික වෙලාවක් යනකොට ඒ එතනත් ඉන්නේ මම කියලා පෙනේ. ඊළඟට ආයි වෙනස් වෙනවා. ආයිත් මම නොවෙන්න උත්සාහ කරා. ආයි ටික වෙලාවක් යනකොට ඔන්න පෙනේ ආයිත් අනේ වැරදිලා මට ආයිත් මම එක් හැදිලා මෙතන. කමක් නැහැ ආයි වෙනස් වෙන්න බලන්න. ඔන්න ආයි තවත් ස්වරූපයක මම කෙනෙක් හැදිලා. කමක් නැහැ නැවතත් වෙනස් වෙන්න. මම වෙනස් වෙනවා වෙනස් වෙලා වෙනස් වෙලා ගිහිල්ලා අවසානයේ නුත් වෙනස් වුණාට පස්සේ පරිපූර්ණ අවබෝධයටපත් වෙනවා. මේ සංඥාවක් ගත්තොත්, නාම රූපයක් ගත්තොත්, සංකාරයක් ගත්තොත්, විඥානයක් අල්ලලා ගත්තොත් මෙතන මම එක් නිර්මාණය වෙනවා කියලා අවබෝධයේ ප්‍රඥා දර්ශනයේම පූර්ණව ලැබෙනකොටම අර පංච උපාදානස්කන්ධයෙන් තොරව වෙනස් වීම සිද්ධ වෙනවා. ආනේ ඊට පස්සේ ආ පංච උපාදානස්කන්ධේ ස්පර්ශ නොකරන මමෙක් වෙනවා. ආන්න යා තමයි මමත්වයේ ඉක්ම වූ කෙනා. වැඩේ ලේසිද? වැඩේ අමාරුද? ලේසි භාවනාවක් දෙන්නද? ලේසි පාරක් තියෙනවා ගමන දුරයි, රළු පාරක් තියෙනවා ගමන කෙටි. ලේසි පාරක් තියෙනවා සමහරලාට බුද්ධාන්තරයක් දක්වා යන්න පුළුවන්. මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ දක්වාම යන්න පුළුවන්. කෙටි පාරක් තියෙනවා හරීම කටුකයි. හැබැයි මේ භවයේදීම කැමති නම් මේ සතියේ, මේ මාසෙ, මේ අවුරුද්දේ නැගෙන්න පුළුවන්. තමන්ගේ වීර්යයට අනුව. ගමහරහා දුවනවා වගේ තමයි ඉතින් මේ ගමන. කොහමද ගමහරහා දුවන්න එනෝ 100 ගානක් එකට. ගමන අවසන් කරන්න කී දෙනාද කියලා බලන්න. මෙන්න 10යි, 15යි, 20යි. ගමන අවසන් කරන්න. අනිත් ඒ වුන් ඔක්කොම කිලෝමීටරයක් දුවලා වාහනේට නගිනවා. තව එක්කෙනා දෙකක් දුවලා නගිනවා. බඩක කියනවා කියලා නගිනවා. කකුල කැඩුනා කියලා නගිනවා. වැටුණා කියලා නගිනවා. කලාන්තෙයි කියලා නගිනවා වාහනේට. මෙහෙම තමයි නිවන් මඟ. කී දෙනාද ජය ලබන්නේ? ඕන තරම් මේ ගමනේ ඇවිල්ලා මඟ හැලෙනවා. ඒක එහෙම තමයි. ස්වාමීන් වහන්සේලා හැටියටත් අපිත් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් එකට බණ අහන්න පටන් ගත්තා. අනිත් අය එක එක දේවල් දාගන්න මග නතර වුණා. තාමත් ඒගොල්ලෝ නතර වෙලා. මම මේ විභාගය කළා මේක හොයනවා. මං තව අවුරුදු 5කින් හොයනවා. ඒ කියන්නේ කඩෙන් පාන් ගෙඩියක් ගන්නවා වගේ හරි ලේසි ඇති කියලා හිතන්නේ නැති වෙන. තව අවුරුදු 5කින් පස්සේ මම නිවන් මඟ හොයන්නේ. අවුතරා බුදු කෙනෙක් කියලා තියෙන්නේ ඉස්සගිනි ගත්තකු එගිනි නිවනසේ නිවා ගන්න කියලා. සමහර අය මේක කල් දානවා, මේ විභාගය වරුණා, මේ කාලය වරුණා, මීට පස්සේ මීට පස්සේ මීට පස්සේ. ඒ කියන්නේ එයාට ධර්මයේ එච්චර වටින්නේ නැහැ කියන එකනේ. වෙනතුරේ අපිට නම් එහෙම නෙමෙයි. මරත් උපාධි පස්සේ ගියා නම් උපාධිය ඔය සෙට් එකක්ම වටේම ගහගෙන ඉන්න පුළුවන්. නිකන් වාඩි වෙලා හිටියේ නම් උපාධි හම්බ වෙනවා. ඉතින් මම ඒක පස්සේ ගියේ නෑ. කාට පෙන්නන්නද මොකටද? මල් ලෝකෙට උපාධි දෙනවා මිසක් ලෝකෙම මට උපාධි දෙන්න කෙනෙක් නෑ කියලා මම දන්නවා. රජිනට කවුරු සම්මාන දෙන්නේ නැහැ. රජින ලෝකෙටම සම්මාන දෙදී ඉන්නවා. ඉන්නතන මේ වචනය අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙන් එහාට ඇහෙන වචනයක්, සම්බුද්ධ වචනය. ඔය අගනිට්ටා බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ කෙළවරේම තියෙන බ්‍රහ්ම ලෝකය. එදෙනින් එහාට ඇහෙන නේව සංඥා නා සංඥා එතනින් එහාට ඇහෙන වචනයක් තියෙන සම්බුද්ධ වචනය. මේ නිසා මාගේ හඬ අගනිට්ටා බ්‍රහ්ම ලෝකය පරයා යනවා පින්නතුනේ. ඒ පරයා යන නිසා තමයි ඔබ අවබෝධයට පත් වෙන්නේ. ඒ කියන්නේ අගනිට්ටා බ්‍රහ්ම ලෝකය දක්වාම ඇහෙනෝ එතනිනුත් එහාට ඇහෙනෝ මේ සද්ධර්මයේ හඬ වචනය ගමන් කරනවා. ඒ කාලේ ආයේ හිටියා ඔබේ හඬ මොන තරම් දුර යනවද කියලා අහන. ආයේ ඒ කාලේ ශාස්ත්‍රවරු හිටියා අහවල් දෙව්ලොවට ඇහෙනවා අපේ හඬ. අහවල් බ්‍රහ්ම ලෝකයට ඇහෙනවා මගේ හඬ කියන අය. මොළෝතර බුදු කෙනෙක්ගේ හඬ ඒ බුද්ධ ශ්‍රාවකයෙක්ගේ හඬ යනවා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයේ හඬ. ඒ අගනිට්ටා බ්‍රහ්ම ලෝකයෙන් එහාට එයාගේ නුවණ දියුණු කරන්නේ නැතුව එයාට බෑ සත්‍ය අවබෝධ කරගන්න. දිව්‍ය ලෝක සුන්දරත්වයට හරි එයා රැවටුනොත් එහෙම තමයි ලබාගත්ත මානසික ඕන සුවයක් තියෙනවා, දිව්‍ය ලෝක සුන්දරත්වයක් දැනෙනවා, ඒක නතර වෙනවා. නෑ මම මේ දුක සහමුලින් දුරු කළ යුතුයි කියලා දියුණු කරන කෙනෙකුට තමයි මේ කොතනක හිටියත් මාරයට දකින්න පුළුවන්. මාරයකට දකින්න බැරි තැනකට යනවා. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මාරයට දර්ශනය නොවන තැනකට යනවා. බලන්න ඔබ ඉන්න තැන මාරයට දර්ශනය වෙනවද කියලා. එහෙනම් ඔබ ලෝකයේ ඉන්නතාව මාරයට දර්ශනය නොවන තැනකට යන. තේරෙන්නේ නැති හේ කරන්න ඕන තේරුම් ගන්න මහන්සි වෙන එක. චුට්ටක් බලන අනේ තේරෙන්නේ නැහැ නේ කියලා පස්සට එන්න එපා. තේරෙන්නේ නැත්තම් තේරෙනකම් මහන්සි වෙන්න. තේරෙන්නේ නැත්තම් තේරෙනකම් මහන්සි වෙන්න. ඔබ බලන්න එන්න අර කලින් සාකච්ඡාවට එන්න බැරි වෙච්ච පින්නතුන් ඉන්නවනේ. කලින් අඟහරු අදාළ වල සාකච්ඡාවට ආපු අය ඉන්න, එන්න බැරි වෙච්ච අය ඉන්න පට්ටලයක් අය. ඍජුවම තමා දෙස බලන්න. ඍජුව තමා දෙස බලන්න කියලා කියන්නේ තමාට නෙමෙයි. දැන් පුජ්‍යලයට මේ අනක් කළොත්, මොන පුජ්‍යලය බලනෝ තමන්ගේ හිත දියා හරි වෙන කොහේ හරි. ඍජුවම තමා දෙස බලන්න. එතකොට තමා යම් දිහාවක් දිහා බැලුවට එතකොට තමා දෙස බැලීම නෙමෙයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. එතන සිද්ධ වෙලා තියෙන්නේ තමා හිත දිහා බලනවා. තමා ශරීරය දිහා බලනවා. දැන් තේරුණාද මේ ඍජුවම තමා දෙස බලන්න කියන වචනේ ගැඹුර? ඔව්. යම්කිසි ගිනි ගන්න තැනක ඉඳගෙන, දැවෙන තැනක ඉඳගෙන, ඒ දැවෙන තැන ඉඳලම ඒ දැවෙන තැනම අනිත් පැත්ත හැරිලා බලන්න. ඒ දැවෙන්නේ යමක් අල්ලගෙන යමක් ස්පර්ශ කරන නිසා. ඒ දැවෙන තැනම හැරිලා බලන්න. පේන්නේ නැති වුණත් කිසිවෙක් තව හොඳට පරීක්ෂා කර බලන්න. ශූන්‍යයි කියලා හැඟුණත්, ශූන්‍යයි කියලා දැනුණත් මොකද කරන්න ඕන? දැන් මුකුත් නැහැ කියලා හැරෙන්න එපා. තව පරීක්ෂා කරලා බලන්න. ඒ ශූන්‍යයි කියන තැන තව හොඳින් පරීක්ෂා කරලා බලන්න. දැන් මොනවද දැනෙන්නේ? මොනවද දැනට තියෙන්නේ? Thank you. මම කියන හැඟීම තිබුණා. ඉතින් ඒව නිසාම දුක් වින්දා. දුක් වින්දානේ. ඒව නැති වෙනකොට සතුට නිදහස් බව තේනවා. එතකොට හිතෙනවා ඒ කාලේ මොනවද කොළුවේ තියාගෙන හිටියේ කියලා. නිකන් කුණු ගොඩවා. ගිනි ගොඩා. දැන් ඉතින් උන්න හැඩියට මලා මැදයා කියලා ඉන්නවා. ඔව්. දැන් හොඳට තේරෙනවා. පැහැදිලි. දැන් පැහැදිලි. ඉස්සර අපැහැදිලින් අපැහැදිලි වෙන ඇහුවේ. දැන් පැහැදිලි. දැන් පැහැදිලි. මොනවද තේරුම් ගන්න තියෙන්නේ? තේරුමක් නැහැ කියලා. තේරුම් ගන්න තියෙන්නේ තේරුමක් නැහැ කියලා. හරයක් නැති දෙයක්. හරයක් නැති දෙයක් කියන එකේ පුතජනාර්ථයකුත් තියෙනවා, ඔක ලෝකෝත්තර අර්ථයකුත් තියෙනවා. නමුත් මේ පරමාර්ථ ලෝකෝත්තර වශයෙන් හරයක් නැහැ කියලා කියන්නේ ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ කියන එක. දැන් ගැටෙන්නෙත් හරයකට, ඇලෙන්නෙත් හරයකට. ඒ නිසා මේ හරයක් නැහැ කියන වචනේ ගැඹුරින් ගැඹුරට අවබෝධ කරගන්න. හරයක් නැහැ කියන්නේ ඇලෙන්න හරයක්වත්, ගැටෙන්න හරයක්වත්, රැඳෙන්න හරයක්වත්, යමක් කරන්න පය ඔසවන්න දෙයක් නැහැ. ක්‍රියාව අවසන්. ක්‍රියාව අවසන්. ඒ ක්‍රියාව අවසන් වූ තැන තමයි දිනුම් කණුව තියෙන්නේ. ගමහරා දුවල ඉවර වෙන තැන තියෙන එතෙන්ද. ඉතින් එතෙන්ට ආවට පස්සේ ආයි ගමහරහ දුවල ඉවර වෙලා ඉර පන්නලා මෙහාට ආවට පස්සේ ආයි ගමහරහ දුවන්නේ අනිත් පැත්තට. ඊට පස්සේ යා මොකද කරන්නේ? එයා දැන් දිනුම් කනුව පහු කරලා ඉන්නේ. එයා හති ඇරලා මහන්සි ඇරලා දැන් ඉතින් විවේක ගන්නවා. හැබැයි දිනුම් කනුව පහු කරලා තමයි ඒක වෙන්නේ. ඒක ඉබේ සිද්ධ වෙනවා. මට ආයි කළ යුතු දෙයක් නැහැ කියන මට්ටමට අවබෝධයෙන් පූර්ණත්වයට පත් වුණොත් ඒ ස්වභාවය තමා තුළ නිරායාසයෙන් ඇති වෙනවා. දැන් අර ශේෂයක්ව තියෙන දේවලු දුරු කරලා නිදහස් කරගන්න බලන්නවා. නමුත් ඔය ශේෂය දුරු කරන්න ටිකක් කම්මැලි වෙනවා. මොකද ඒක ඒ හැටි බරකුත් නෙමෙයි, දුකකුත් නෙමෙයි. දැන් ලොකු කරදර විසඳගත්තට පස්සේ ගොඩක් මිනිස්සු පොඩි කරදර ගැන නොතකා හරිනවනේ. ඊට පස්සේ පොඩි කරදරයි ලොකු කරදරයි දෙකම අත්හරින්න ඕන, දුරු කරගන්න. මමත්වය කියන එක ගෑවිලා තියෙන දෙයක් වුණත් Tamanට දුක පිණිස පවතිනවා කියලා කල්පනා කරලා ඒ මමත්වය කියන සනුහරේ එකෙක්වත් ආශ්‍රය කරන්න එපා. තේරුණාද?
Thank you.
හැමතිස්සෙම ඍජුව සමාධිස බලන්න. ඒක දිගටම කරගෙන යන්න. ඒකම දිගටම කරගෙන යනකොට අනිත් ඒවත් දිය වෙලා නිදහස් වෙලා ලෝකෝත්තර අවදිය ලබා ගන්න පුළුවන්. ඊළඟ කවුද? මේ මයික් එක ළඟට ගා. මේ මයික් එක ළඟට ගා. ඔය තියෙන මයික් එක ස්විච් එක ඔන් කරගන්න. ඔකනම් අනික් හා හරි දාලා තියෙන. හා. මේ ස්විච් එක අනික් පැත්තට දාන්න. කළු පාට එකක් තියෙන ඔකම. ඔබ. හා. එහෙම මනස උපාදානය කිරීම නතර කරන්න ඕන. දැන් මනස උපාදානය කරනකොට මනේත්‍රනේ ඔක්කොම එකතු වෙන්නේ. මනට තමයි ඔක්කොම එකතු වෙන්නේ. තියෙනවා දැන් ඔක්කොම වටපිටාවේ දේවල් නැහැ. තමා තුළ තමා කියන කෙනාව ඉන්නවා. ඒකයි මමත්වේ ඇලෙන්න එපා කියලා කාරණේ කිව්වේ. ඒ මම කියන කෙනාව වේදනාවක් ඉදින් ලේසියෙන් අයින් කරන්නත් ඕන. නමුත් ලේසියෙන් අයින් කරගන්නත් බෑ. ඒ සැනසීම තියෙන්නේ බාහිර දේවල් වලට ඇලීම් අඩු වෙච්ච නිසා. ඊට පස්සේ තමා තුළම තමාට තියෙන මේ වේදනාව වේදනාවක් හැටියට දකින්න පුරුදු වෙනවා. තමා තුළ තියෙන පීඩාව පීඩාවක් හැටියට දකින්න ඕන. මොකද හේතුව ඒ හොයන්නේ තමන්මයි. අපහසු හොයාගන්න අපහසු මමත්වයේ කොහෙද කියලා හොයන්නේ තමන්මයි. හොඳට බලන්න තමන් නෙමෙයිද කියලා. ඔව්. දැන් මොකද කරන්න ඕන? මම නම් මම සොයන්නේ මමත්වයෙන් ඉවත් වෙන්න. මොකද කරන්න ඕන? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඒකට ඉතින් තමන් විදර්ශනා කරලා උත්තරයක් හොයාගන්න ඕන. එතනින් එහා කොටස සාමිනහන්සේට වචනින් මේ උත්තරයක් දෙන්න බැරි සීමාවේ තියෙන. ඒ නිසා තමන් විදර්ශනාවෙන් මේක හොයාගන්න ඕන. මොකද්ද? තමන් හොයන්නේ තමන්ම නා. එකෙන් ගැලවෙන්න ඕන. එකෙන් ගැලවෙන්නේ කොහොමද? චුට්ටක් බලලා මනේ මට තේරෙන්නේ නැහැ කියලා බබ්බු වගේ ඉඳලා හරියන්නේ නෑ. මේ හැට පැනපු ආච්චි අම්මෝ ඔළුවෙන් හිටගෙන හරි මේක තේරුම් ගන්න ඕන. ඈ මොකද හේතුව? හිතන්න කියනවා පිටිපස්සෙන් එනවා වදකයෝ ටිකක්. අවි අමෝරාග දැන් නැලවෙන්න පුළුවන්ද? මේ ගොල්ලන්ගෙන් බේරිලා පලා යන්න ඕන, නැත්තම් විශාල වදබන්ධනයකට හා මරණයකට හසු වෙනවා. කොහොම තීක්ෂණ බුද්ධියක්, කොහොම අවදියක්, කොහොම එඩිතර බවක් එකට ගන්න ඕනද? බාහිර ප්‍රශ්න අතහරින්න කැමති වුණාට සමහර අය අකමැති තමන්ගේ මමත්වය අත්හරින්න. මොකද නිවන් දැකලා මම ඉන්න ඕන, මම සෝවාන් වෙන්න ඕන, මම සකදාගාමි වෙන්න ඕන, මම අනාගාමි වෙන්න ඕන, මම අරිහත් වෙන්න ඕන කිය කියා ඒ මමත්වේ තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා බලන්නකෝ තව ටිකක් සනීපද කියලා. යාගෙන ඉඳලා බලන්න සනීපද කියන. මානය කියන්නේ මමත්වේ, මඤ්ඤ මානය, මම කියන මානය. කාටත් තියෙන ප්‍රශ්නය. මම කියන මානය තාම ඔබතුමියට හරියට ආදීනවේ උගන්නලා නැහැ. උගන්නපු දවසට ඒකේ තියෙන බරපතලකම තමන්ට තේරෙයි. නිසා ඕ බනහගෙන යන්න තව ටිකක් දිය වෙයි. අර බාහිර දහම අසලා ඒව ගන්න නැතුව ඉන්න නම් ගොඩාක් තියෙන මඤ්ඤමානයට ඇවිල්ලා හිර වෙලා ඉන්නවා. ඒකත් හිමිහිමින්ම සකමැත්ත උපදින විදියටම නිදහස් වෙලා යයි. ඒක අපිට එකපාරට නිදහස් කරන්න අපහසුයි. මොකද ඔබ ඒක රිලීස් කරන්න ටික ටික අවබෝධ වෙන විදියට, ඔබේ ධනෙ ඔබ නිදහස් කරන්න ඔබ කැමති විදියටද? මමත්වයේ විතරක් නෙවෙයි, අපිට හිටියාම අද ඉරුත් නැහැ, හිරුත් නැහැ වගේ පේන සමහරලාට. අද ඉර බායල නැහැ වගේ කියලා හිතන. ඇයි? ඉර වැහිලා. එතකොට මේ මමත්වයේ සමහරලාට නැහැ වගේ කියලා පේන වෙලාවකට මූදු වෙනවා, වෙලාවකට පේන මොකද්ද මේ? වැහෙනවා. දැන් ඔයත්තන්ට වෙලාවකට මූදු වෙනවා, වෙලාවකට වැහෙනවා. වෙන කට්ටියක වෙන ආගම්වල හැරෙ මේ ඉන්න අය පිරිස ඉන්නවා. ජීවිත කාලෙම වැහිලා දෙන්නේ. මන කියන්නේ මොකද්ද කියලා හැමෝම දන්නේවත් නැහැ. දෙයියෝ මැව්වා, දෙයියෝ ඔක්කොම කරනවා, දෙයියෝ නිසා ජීවත් වෙනවා, දෙයියෝ ඇරෙන්න වෙන කෙනෙක් නැහැ, දෙයියන්ගෙන් එහා පොතක් බලන්නෙත් නැහැ, කියවන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, මනසක් තියෙනවද දන්නෙත් නැහැ, පව් කියලා තියෙනවද දන්නේ නැහැ, පින් කියලා තියෙනවද දන්නේ නැහැ. දෙයියෝ කියපු දේවල් කෑවා, දෙයියෝ එපා කියපු දේවල් නොකෑවා. සදාකාලික වැහිලා තියෙන මොහේ නමුකුත් නෑ ඒ මනස ඇතුලේ. ඔය පිස්සු වගේ කන එකයි බොන එකයි, බොන්නේ නැහැ, අරක්කු බොන්නේ නැහැ, ඇල්ලතර බොන්නේ මිනිස්සු. මේ අපේ මිනිස්සු තමයි මේ වරද්දකට මේ බීල මැරෙන්න හදන්නේ. නමුත් වැහිලා තියෙන්නේ ඒ වගේ තමයි. වැහිලා තියෙන මනස. එනිසා දැන් මෙතෙන්දී ලොකුවට වෙනස් කරන්න බෑ. උතුමිය අර විවෘත වෙවි, තව ධර්මය බොහොම උනන්දුවෙන් අහන්න, වෙනදට වඩා සැලකිල්ලෙන් අහන්න. සුනාත කියන වචනේහි තේරුම තමයි බොහෝ අවධානය, හොඳින් අසන්න කියන වචනේ. ඒ කියන්නේ නලල රැලි ගහගෙන කල්පනා කරමින් හොඳ විදසුන් නුවණින් බණහන්න. අන්න එහෙම අහන්න, එවිට තමයි අර ඇතුලේ තියෙන සියුම් ගැටලු ප්‍රශ්න විනවිද ගිහිලා තේරුම් අරගෙන निराකරණය කරගෙන යන්න පුළුවන්. දැන් වෙනදට වඩා වැඩි වීර්යයකින් වැඩි සැලකිල්ලකින් අහන්න මහගිරි දම්බේ නගිනකොට ගොඩක් සැලකිල්ලෙන් නගිනවා වාගේ. දැන් අනිත් ටික බොහොම සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් විනෝදෙන් නැගගෙන ආවා. මහගිරි දම්බ හැරේ නගිනකොට එහෙම විනෝදයක් නැහැ. මොකද පඩියල ඉස්සල වැටුනොත් එහෙම බඩ 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 ගාලා පල්ලේ. ඈ ගීලේරලා කෙලවටම වැටේ. ඒ නිසා සැලකිල්ලෙන් බණ ටික ඉස්සරහට ආගෙන යන්න හොඳයි. තා කවුද ඉන්නව? හයි. මොනවද තියෙන? මගේ දේශනා ගොඩක් අහලා තියෙනවා. හා හොඳයි. මාස කීය? මාස දේශනා කීයක් විතර අහලා තියෙනවද? ඈ? ඈ? බණ තියෙන ඒ ඔක්කොම ටික බලලා තියෙන බෑ. දේශනා 500කට වැඩි තියෙනවා. කොහමද දේශනා 25ක්? දේශනා 25ක්. ඒ කියන්නේ 500ක් විතර තියෙනවා. 25යි අහලා තියෙනවා. හොඳයි. 25ක් කියන්නේ හොඳයි. හොඳයි. ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අර හංගලා දුක් හංගලා ජීවිතේ අපි ඉස්සරහට හොඳ මූණක් මවලා ලස්සන මූණක් මවලා මේකප් එකක් දාලා හැඩරුව දාලා මේ අපි එළියට දාන්නේ බොඩි එකත් එහෙමයි මනසත් එහෙමයි මේසු. ඒ ගෙදර තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම හලලා ඒකේ උඩින් ආලේපන ගොඩක් ගාලා බොහොම ලස්සන හිනාවකුත් එක්ක ගෙට්ටුවෙන් එළියට දානවා බොඩිය. බොඩියක් දානවා මනසක් දානවා. ඉතින් අර අපි හංගපු ගුණ කොට දැන් අවුස්සන්න වෙනවා. අවුස්සලා ඒව තමන්ගේ ජීවිතයෙන් පටවලා ඒ ගුණ කොටවල් අයින් කරන්න සිද්ධ වෙනවා. එතකොට අපිට දැන් සිද්ධ වෙන්නේ බලන්න අපි මෙතෙක් කාලයක් රැස් කරපු ගුණ කොටවල් ටික කොහෙද තියෙන්නේ කියලා. අන්නේ ගුණ කොටවල් තමන්ගේ දැවෙන ගුණ කොටවල් එක එක අයින් කරන්න වෙනවා. මේක ලේසි වැඩක් නෙමෙයි. ගඳ ගන්න වැඩක්. තමන්ගේ කුණු තමන් අවුස්සලා එළියට ගන්න වැඩක් මේ භාවනාව කියලා කියන්නේ. හැබැයි ඔය ගුණ කොටවල් හංගගෙන හිටියොත් එන්නේ මොකද්ද? යම්කිසි දවසක අර පෞගේ කාලේ අර කුණු ගොඩක් පුපුරලා මිනිස්සු වැඩනේ. ඒ වගේම මිනිස්සු ළඟ කුණු රැස්වීම කොච්චර කාලයක් රැස් වෙනවද? ඒක වෙලාවකදී ඔය කුණු ඔක්කොම පුපුරනවා. පුපුරුව දවසට තමයි තමන්ට හානිය සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන් කුණු අවුස අවුස එකින් එක එකින් එක අයින් කරන්න ඕන. ඒ කුණු තියෙන්නේ මේ බාහිර පැවැත්ම නෙමෙයි. තමන්ගේ මනසේ තියෙන්නේ සංඥාවසේ. බාහිර පැවිතුමක් වෙනස් කරගන්න නෙමෙයි මේ. අපි ගොඩාක් අපි මේ ස්වාමින් වහන්සේලා ගොඩාක් අනුශාසනා හිමේ තියෙන්නේ මේ කයේ කතා බහේ මේ පැවැත්මේ පැවතුම් හදන්න. ගොඩාක් බණ තියෙන්නේ ඒවට. මම එහෙම මේ වචනේ කතා කරන විදිය හරි ගමන් කරන විදිය හරි අඳින පළඳින විදිය හරි මම හදන්නේ නැහැ. ඔබට හදාගන්න කියන්නේ ඔබේ අර හිත අභ්‍යන්තරේ කාඩක් සංගවල හිමින් සැරේ තමන්නුත් තමන් ඒකින් හැංගිලා තමන්ගේ ගුණ කොට තමන්ම දකින්න කැමති නෑ. එහෙම සිද්ධියක් තියෙනවා. තමන්ගේම ගුණ කොට තමන්ම දකින්න කැමති නෑ. හැබැයි ඉතින් අපි හරි අවබෝධයකින් ජීවත් වෙනගෙන නම් අපේ ගුණ කොට අපි දැකලා අපි අයින් කරගන්න ඕන. තමන්ට තේරෙනවද තමන්ගේ හිතේ දුක් තියෙන තැනක් තියෙනවා කියලා, දුක් ගබඩා වෙච්ච තැනක් තියෙනවා කියලා. ලොකු දුකක් නැහැ, ටිකක් දුකක් තියෙන තැන තේරෙනවද? දැන් PHI මහත්තයා පැනලා ඉන්නේ. කුණු තියනවද ගෙදර? නෑ නෑ නෑ, මෙහෙ නෑ, මොකුත් නෑ. ටිකයි තිබුණේ, ඒකත් අපි ගිනි තිබ්බා. මේ අපි මේ මදුරුව බෝ වෙනවා, මේ කාලේ ඩෙංගු හැදෙනවා. කුණු කොටවල් කෝ බලන්න අපි බලන්න ඕන, මේ පරීක්ෂා කරලා බලන්න ඕන. හෝටලේට පැනලා ඉන්නේ දැන් PHI මහත්තයා. දිගටම බනහගෙන යනකොට මේ ගැඹුරු සිත ආමන්ත්‍රණය වෙන්නේ. ඒ ගැඹුරු සිත ආමන්ත්‍රණය වෙනකොට ඒ ගැඹුරෙන් තියෙන කුණු ගොඩවල් එකකින් එක නිදහස් වෙලා ගිහිල්ලා තමන් අර දරාගෙන අපහසුයෙන් සැනසීම, සතුට, ප්‍රබෝධය ඇති කරගෙන ඉන්න එක අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ ස්වභාවයෙන්ම තමන්ට සතුටෙන්, ප්‍රබෝධයෙන්, සහනයෙන් විවෘතව ඉන්න පුළුවන්. අපි සතුට ඇඩ් කරගෙන ඉන්නේ. හරි හරි අමාරුවෙන් මේකට ඇඩ් කරන්නේ සතුට. හිනහව, සතුට, ප්‍රබෝධය තමන් ලොකු උත්සාහයකින්, තමන්ගේ ලොකු මොලේ කැපකිරීමකින් තමයි සතුට, ප්‍රබෝධය මිනිස්සයෝ ජීවිතයට එකතු කරගෙන ඉන්නේ. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ අපි නිරායාසයේ සැනසීම, නිරායාසයේ සතුට, නිරායාසයේ ප්‍රබෝධය අපි තුලින් මතු කරගන්න පුළුවන් ධර්ම මාර්ගෙ දිගටම අහගෙන බලාගෙන ගමන් කරනවා. නිසා අප්‍රමාදීව ධර්මය අහන්න, හොඳ නුවණින් අහන්න. නුවණින් අහලා හරියට මේ ධර්මයෙන් ඉලක්ක කරන තැන තමන් නුවණින් අත්දකින්න. තමන්ට මේ ධර්ම කරුණේ තමන්ට කොයිතරම් දුර යන්න පුළුවන්ද, ඒ තරම් ඔබේ මමත්වය ලිහෙනවා. ඔබ කොළඹ ඉඳලා මොනතරම් දුරට ඔබ නුවර ප්‍රදේශයට ඇදී යනවද, ඒ තරමටම ඔබ කොළඹ ප්‍රදේශයෙන් ඈත් වෙනවා. ඒ වගේ ඔබ යම්තාක් මේ ධර්මයේ විනිවිද යනවද, ඒ තාක් දුරින් දුරට ඔබ ඔබේ මමත්වයෙන් ඔබ නිදහස් වෙනවා. මේක වෙනම විද්‍යාවක්, විද්‍යා ධාරාවක්. මේක දුක් විඳින තියෙන දෙයක්වත්, සැප විඳින තියෙන දෙයක්වත් නෙමේ. මේකේ තියෙන ස්වභාවය අවබෝධ කොට පසක් කර ගැනීම. ස්වභාවය අවබෝධ කොට පසක් කරගත්තාම මෙතෙක් කාලයක් මේ මවාගෙන දුක සතුට වින්දා කියන එක තේරෙයි. දුක් විඳින්නෙත් මිනිස්සු මවාගෙන, සැප විඳින්නෙත් මවාගෙන. මෙතන මවාගෙන දුක් විඳින්න කෙනෙක් සතුට වෙන්න කෙනෙක් නැහැ කියලා තේරෙන තරමට තමයි ගහන්නේ. හොඳයි. මෙම තමන් යන්න ඕන තමන්ගේ ගැඹුරු සිතට යන්න ඕන. දැන් බාහිරේ තියෙන දේවල් ඒ බාහිර වශයෙන්ම හට ගන්නවා, නැති වෙනවා. ඒව බොහොම తాවකාලිකයි. ඒව වෙනස් වෙවි යනවා. තමන්ගේ ගැඹුරු සිතහ තමන් ස්පර්ශ කරන්න ඕන. ගැඹුරු සිත තමන් ස්පර්ශ කරන්න ඕන. හොඳට තමන්ගේ ගැඹුරු සිත ස්පර්ශ කරන එක කියන්නේ යටි සිත. එතන මුකුත්ම නැද්ද? හිස් තැනක්ද? එතන මොකක් හරි දෙයක් තියෙනවද? ඊටත් වඩා ගැඹුරට තමයි යන්නේ. තමන්ට ගැටලුවක් තියෙනවනේ, ගැටලුව තියෙන තැන නතර වෙන්න එපා. ඊටත් වඩා ගැඹුරට යන්න මනසින්. ඊට පස්සේ කොයි වගේ තැනක්ද හම්බ වෙන්නේ?
වෙලාවක්
ඔව් ඒ අපි රැඳෙන තැන දැන් මේම ගෙදර තියෙන ගයක් තියෙනවා නම් ඈ දැන් මේකෙන් එළියට බැස්සහම රස්නේ දැනෙනවා මේක ඇතුළට ආවම සීතල දැනෙනවා එතකොට අපි කොතනද නතර කරගන්නේ එදන නතර කරගන්න තැන වේදනාව හට ගන්නවා එතකොට අපි Nirodhi තුල නතර වෙනවා නම් Nirodhe දැකිනවා වේදනාව තුල නතර වෙනවා නම් වේදනාව එතකොට අපිට Nirodhe තුල අපිට ඉන්න අවශ්‍ය නම් අපි කෙලින්ම Nirodheටම ගිහිල්ලා Nirodhe නතර වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපිට මේක ඇතුළට ඇවිල්ලා විවේකයෙන් සහනෙන් ඉන්න උවමනා කියලා තේරෙනවා. අපි ඇතුළට වෙලා ඉන්නවා. දෙවෙනි තැනක් අවශ්‍ය නම් අපි තියෙනවා. දෙවෙනි තැනක ඉන්න. එතකොට දෙවෙනි තැන ඉඳගෙන දෙවෙනවයි කියලා කියන්න ඕනේ. අවුවේ ඉඳගෙන මං අවුවට පිච්චෙනවයි කියලා කියන්න ඕනේ. අවුට ගිහිල්ලා පිච්චෙන්න ඕන කෙනෙකුට පිච්චෙන්නත් පුළුවන් අතුලට ඇවිල්ලා ඉන්න කෙනෙකුට අතුලට ඇවිල්ලා ඒකේව සිසිලසේ ඉන්නත් පුළුවන් ඒ නිසා ඔබ තීරණය කරන්න ඔබ තවදුරටත් මේ පිච්චෙන තැනට ගියහම පිච්චෙනවා රහතන් වහන්සේ වුණත් පිච්චෙන තැනකට ගියොත් පිච්චෙනවා රහතන් වහන්සේ පිච්චෙන තැන අඳුරගෙන පිච්චෙන තැන මඟ අරිනවා ආ නෑ ඔබ පුරුද්දට කියලා තියෙන පිච්චිලා පිච්චෙන දෙන මග හරින්න ඕන. පිච්චෙන දෙන පලා යන්න ඕන. දැන් අපි කාල ගෝටි රණ්ඩු සරවල් අරව මේව දැක්කහම මොකද කරන්නේ? මග හරිනවා. ඔන්න ඔන්න උතුර රණ්ඩුවක් යනවා එන්න මේ පැත්තට දාන කියලා අපි පාරේ හැරි රණ්ඩුවක් දැක්කොත් එහෙම ඒ පාර මග හරිනවා. ලොකු ට්‍රැෆික් එකක් දැක්කත් එහෙත් අපි ඒක කරන්න මේ පාර මග හැරලා අපි වෙන පාර ගියන්නේ. ඒ වගේ අපි මග හරිනවා. අයින් වෙනවා. අපි දක්ෂ වෙන්න දැන් දර්ශනේ තමන්ට ලැබිලා තියෙනවා නම් මේක දුකයි මේක නිරෝධයයි කියලා අඳුන ගන්න ඒක තමයි සම්මා දිට්ඨිය ඊළඟට අපේ ක්‍රියාවලිය තුළ තමයි මග ඇරීම කියන එක අපි සිද්ධ කරන්න ඕනේ ඒ නිසා රහතන් වහන්සේට උනත් පිච්චෙන තැනට ගියොත් පිච්චෙනවා රණ්ඩු සරවල් මතකට ගියොත් ගුටි ගන්න වෙනවා ඒක අහගන්න ගල් මුගුරු ඒවිල්ල තමන්ගේ වාහනේ තමන්ගේ ඇඟේ වදින්න පුළුවන් ඒසා කෙලෙස් මගහැර යන්න දක්ෂ කෙනෙක් වෙන්න ඕන. මේ තමන්ගේ මනස තේර ගන්න. යම් කිසි ඉරියව්වක ඉදදී බුදුහාමුදුරු කියනවා මනස පීඩාකාරී නම් ඉරියව්වත් වෙනස් කරන්න කියනවා. වාඩි වෙලා ඉදදී සානශීලී නැත්නම් ඇවිදින්න කියනවා. ඇවිදිනකොට සානශීලී නැත්නම් ධර්මයේ මෙනෙහි කරන්න කියනවා. ධර්මයේ මෙනෙහි කරද්දී සානශීලී නැත්නම් අවසානයේ උමු උමු කී කියා ගිහිල්ලා කියන එහෙම නැත්තම් ඔක්කොම අතහැරලා නිදා ගන්න කියන. නිදාගෙන විවේකීව ආයෙ දෙන්න කියන. ඔ නැති කරන්න උත්සාහ කරන්න ඕන නමුත් ක්‍රමවේද තියෙනවා. රණ්ඩුව මැදට ගිහිල්ලා ඒක දරාගෙන ඒකෙන් වැටකන්න බෑ. අපි තේරුම් ගන්න ඕන මේක මොන හැම දෙයක්ම හේතු ප්‍රත්‍යය. මේක මේ හේතු නිසා මේක මේ හේතු නිසා මේක මේ හේතු නිසා කියලා තේරුණානේ දැන් බුදු කෙනෙකුට නිග්‍රහ කරලා දානි දුන්නා බුදු කෙනෙකුට මමෙක් නෑ සත්වයෙක් නෑ පුජ්‍යලයෙක් නෑ කියන ස්වභාවය නිසා ඕන්න පැත්තකට අරන් ගිහිල්ලා අරක වළඳන්න තිබ්බනේ හැලඳුවේ නෑ ඒක හැලුවා සත්තු නැති තැනකට ඒ කියන්නේ අර මොනවද අය පුච්චල් රොඩු ගොඩවල් එහෙම පුච්චල තියෙන්නේ ඒ වගේ තැන්වල ඉතින් සතු නැහැනේ අර පුච්චිලාගේ ඒ වගේ තැනකට හැලුවා කියන්නේ ඒ දාන ටික එතකොට ඒ එතන මොකද්ද එතන තියෙන්නේ එතකොට මම ආයෙනේ නෙමෙයි රහස්‍යයට තේරෙනවා මේක දුන්නු දෙයක් නෙමෙයි හරි නිසි පරිත්‍යාගයක් නෙමෙයි නිසි දානයක් නෙමෙයි මේක ඒ නිසා මේක මට ලබා දුන්නු දෙයක් නෙමෙයි ඕ මේක නිකන් විසි කරපු ගල් ගෙඩියක් වගේ වැඩක් ඈ ඒ නිසා මේක බලඳන්න සුසු නෑ කියලා මටත් ඔහොම සිද්ධයක් වුණා උඩහා ඉන්න හාමුදුරු කෙනෙකුට දාන ටික ඔක්කොම බෙදලා ඉවරලා පල්ලෙහාට ඇවිල්ලා ඒ දායක මහත්තයා වාදන ටික ඉවර කරගෙන යන්න ඕනේ කියලා හාමුදුරුවෝ එහෙම දාන බෙදන්නේ නෑනේ භාජනවල තියෙන විදියට ඔක්කොම ටික දාලා පාත්‍රයට ගියා. එතකොට මේ නිකන් ඒක පාත්‍රේ දාන වලඳන මට්ටමේ එකක් නෙවෙයි, නිකන් භාජන ටික ඉවර කළා වගේ එකක් තමයි ඒක තියෙන්නේ. එතකොට මේක දැක්කහම වලඳන්න බෑ. මං කරේ සතුන්ට අනලාන්ලා ඔක්කොම ටික ගිහිල්ලා ඉවරලා අර වඳුරන්ට රිලවුන්ට බල්ලන් ආදී ඉන්න පන්සල ඉතින් උන්ට කන්න ගිහින් යනවා. එතකොට අපි යම් යම් වේදනාකාරී දේවල් අපි තේරුම් කරගන්නවා. මේක මම දරාගෙන ඉන්න ඕනේ නෑ, මම අයින් කරන්න ඕනේ කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒක මමත්වේ නෙමෙයි. ඒක සාධාරණ හේතු. ඒක තියෙනවා. එතකොට යම් යම් දේවල් ඒක වෙනස් කිරීමෙන් අපිට ඒ දේ අවසිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා හැම දෙයක්ම අමු අමුෙන් මේ භුක්ති විඳින්නට පුළුවන් අමුතු කටක් හැදෙන්නේ නෑ. මේ සද්ධර්මය අවබෝධ කරගත්තා හරි සද්ධර්ම මාර්ගය කියලා හරි එහෙම වෙන්නේ නෑ. මෙයා හොඳ සිහි කල්පනාවෙන් යුතුව ගත යුතු දේ අරගෙන බැහැර කළ යුතු දේ බැහැර කළා, ඉවසිය යුතු දේ ඉවසලා, ඈ විදර්ශනා කළ යුතු දේ විදර්ශනා කළා, කාලයට ඉඩ යුතු දේ කාලයට ඉඩ දීලා එහෙම කටයුතු කරනවා. ඒ විදිහට තමන් ඒ නිවීම පරිහරණය කරන්න ඉගෙන ගන්න. නිවීම පරිහරණය කරන්න ඉගෙන ගන්න. දැන් මොනවද තව ප්‍රශ්න? ඒ වගේම තමන් ඒ හට ගන්නා වූ ඒ වේදනා ස්වરૂපයට තමන් කැමැත්තක් ඇති, චන්ද රාගයක් ඇති. එතකොට තමයි එයාව එන්නේ. ඔව්. ඒකත් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවා. දැන් සම්බන්ධතාවයක් නැති මිනිස්සෙක් ගෙදරට එන්නේ නැන්නේ. මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන මිනිස්සෙක් තමයි තියෙන්නේ. ඒ සම්බන්ධතාවයට හේතුව තේරුම් අරගෙන අවබෝධ කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ සිතට ඒ වේදනාත්මක ස්වභාවයට අපේ තියෙන ඕ කැමැත්ත නැති වෙන්නේ. එතකොට ඒක දුරස් වෙලා යනවා. අපි කැමති වුණොත් එයා දිගට දිගට එනවා. එයා දැනගත්තොත් එයා එනකොට අපි කැමති කියලා එයා දිගට දිගට. අපි අකමැති කියලා තේරුම් ගියොත් එහෙම ආයෙන්නේ නෑ. මිනිස්සුනුත් එහෙමයි, කෙලසුත් එහෙමයි, චිත්ත පීඩාත් එහෙමයි. එහෙමනම් සමහර චිත්ත පීඩා මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ ඒ මිනිස්සු ඒ චිත්ත පීඩාවල් වලට එන්නම දොරටු ඇරලා තියෙනවා. ඒ නිසා එවැනි දේවල් වලට චිත්ත පීඩාවල් වලට එන්න දොරටු ඇරලා තියන්න බෑ. අපි නිවීමෙන් ඉන්න. වෙනදනම් කට්ටිය බයයි ඉස්සරහට එන්න, දැන් එනවා දෙන්න. බයින් බයින් ආයි. හොඳයි, මොකද්ද ගැටලුව? ධර්මය අරමුණු කොටගෙන වාසය කරන්න. ප්‍රශ්න ගැටලු පුජ්‍යලයෝ ඥාති එක එක දේවල් ඔය අරමුණු කරගෙන වාසය කරන්නේ නැතුව ඒවයි තියෙන රස නීරස මිහිරි අමිහිරි බල බලා ජීවත් වෙන්නේ නැතුව ධර්මයේ අරමුණු කොටගෙන වාසය කරන් ධර්මයේ අඳුනනවාද ඈ ධර්මයේ අර ගෙදරට යහපත් ඉන්නේ කියලා ධර්මයේ අඳුනනවාද ධර්මයේ අරමුණු කරගන්න පුළුවන් පුළා මොකක්ද ධර්මයේ අරමුණු කරගන්නවා කියන්නේ මොකක්ද ධර්මයේ කියලා කියන්නේ මොකක්ද කියලා දහම් ගුණ කියද්දි කියවෙනවා අන්න ඒකේ තියෙන ඒ ගුණවල තියෙන ගුණය ගුණ ටික කී කියා ඉන්න එක නෙමෙයි තියෙන්නේ ගුණවල තියෙන ගුණය ඒ ගුණවලින් කියවෙන ගුණය ඔබට අරමුණු කරගන්න පුළුවන් නම් හරි උදාහරණයක් ගමු අපි එකක් අකාලිකයි කියන්නේ දැන් බලන්න අකාලිකත්වයට පත් වෙන්නේ දැන් හැමෝම අකාලික වෙන්නේ මහරජිත් තේරෙන්නේ නැහැ කොහේ යන්නද මොනව කරන්නද කියලා. තමා තුල අකාලික බව ප්‍රකට වෙලා නැත්නම් අකාලික බව මතු කරගන්න බෑ. මම හැමෝටම කිව්වොත් 5000 කොළයක් එළියට ගන්න කියලා. කෝස්සේගේ 5000 නැති අයට බෑනේ. නැති අයට බෑ ඒක ගන්න. ඒතකොට මෙයා බලනෝ නෑ ඒක. ඒ වගේ තමයි. ඒක උදාහරණයක් ඒක. ඒ වගේම අකාලික බව අරමුණු කරගන්න. අකාලික බව අරමුණක්ද? අකාලික බව යනු අරමුණක් නොවේ. ඒක ඔබට තේරෙනවද ප්‍රත්‍යක්ෂයිද? මුකුත්ම නැති තැන කොහෙද ඒක තියෙන්නේ දන්නේ නැහැ ඒකින් ඒ මුකුත්ම නැති තැනට යන්නේ නැත්තේ ඇයි එතකොට ලෝකේ තාම කන්න බොන්න ඉන්න හිටින්න තියෙන දේවල් වලට තාම ඇලීම තියෙනවද බැඳීම තියෙනවද මොකද එක වෙලාවකට තියෙන්නත් අනිත් වෙලාවට නැති වෙන්නත් මොකද හේතුව මම ඉන්නවනම් මම දිගටම ඉන්නවා දැන් කාගේ හරි මිනිස්සෙක්ගේ ඉඩමක් අයිතිව තියෙනවා කියමුකෝ. ඒ මිනිස්සයා කිව්වොත් මට හිටියහම මේ ඉඩම අයිති නෑ වගේ දැනනවා හිටියහම අයිති වගේ දැනනවා. එහෙම කියන මිනිස්සු ඉන්නවද? අපිට හම්බෙලා නෑ. මට ඊයේ නිකන් අයිති නෑ වගේ දැනුණාද අයිති වගේ? ඒව දැනනවද? ඒව දැනෙන්නේ එයා දිගට මේක ඉන්නවා. අයිතිය තියෙනවා නම් අයිතිය තියෙනවා අයිතිය නැත්නම් අයිතිය නෑ. ගේවික්ක කෙනා කියනවා මං ඊයේ ගේවික්ක. ඕ. දැන් අපි වෙන ගයක් ගත්තා. රයි. එතකොට පැහැදිලි ඉඳලම එයා කියන්නේ මං ඊයේට කලින් දවසේ තිබුණා ඊයේ වික්ක හරි. ඊට පස්සේ මට ආයි මගේ කියලා හිතෙනවා ආයි මගේ නෙමෙයි කියලා හිතෙනවා එහෙම හිතන්න. මොකද එතකොට මේ හිටියාම මේක මගේ කියලා හිතෙනවා සමහරලාට මගේ නෙමෙයි කියලා හිතෙනවා ඇයි ඒ? අර වැහෙන ස්වභාවයනේ. අයිතිය වැහෙනවා. ධර්මයේ තුල වාසය කරන්න. පිඬුසිඟා වඩින හාමුදුරුවන්ට කියනවා මහණෙනි ඔබ දකින ආසන අරමුණු ඒ ඒ තැන්වල මේව තියලා එන්න කියනවා. අරගෙන එන්න එපා කියනවා. එතකොට ඔබට සැහැල්ලුවෙන් වාසය කරන්න පුළුවන්. ලෝකෙ නෙවැරදි කරන්න යන මිනිස්සු නෙමෙයි අපි. අපි අපිව නෙවැරදි වෙන්න යන මිනිස්සු. ලෝකෙ ඕන තරම් ඉන්න මිනිස්සු. ලෝකෙ නෙවැරදි කරන්න යනවා තමා නෙවැරදි නොවි. ඒක සාර්ථක දෙයක් නෙමෙයි. ලෞතර බුදු කෙනෙක් පෙන්වෙයිම තමන්ට තමන් පිහිට කරගන්න තමන් නෙවැරදි වෙන්නේ. ඒ නිසා අපි ලෝකෙ නෙවැරදි කරන්න යන පිරිසක් නෙමෙයි. අපි අපි තුල නෙවැරදිතාවය ඇති කරගන්න පිරිසක් පමණයි. ඒ නිසා ලෝකේ ප්‍රශ්න දැන් ගන්න ඕනද අපි? ලෝකෙට හෙන ගැහුණත් අපිට පවන්නේ නැහැ. ලෝකෙ විනාශ වෙලා ගියත් අපිට පවන්නේ නැහැ. ඒක අපි කරපු දෙයක් නෙමෙයි නා අපිට නතර කරන්නත් බැන්නා මොකටද ඒක දිහා බලන්නේ. ඉතින් මේ අදහස ගත්තොත් ලෝකේ ඉන්න සියලුම මිනිස්සුයෝ එක මිනිස්සෙක් තව මිනිස්සෙක් හදන්න යන්නේ නැති නිසා හැමෝම මිනිස්සු හොඳයිනේ. දැන් මේ ලෝකේ නරක කියලා තියන්නේ එක කණ්ඩායමක් තව කණ්ඩායමක් හදන්න යනවා. එක ආගම් කණ්ඩායම තව කණ්ඩායමක් හදන්න යනවා. විවේචනය කරන්න යනවා. නිවැරදි කරන්න යනවා. ඕක කරන්න ගියම ප්‍රශ්න. ගෙදර දරුවෝ නිවැරදි කරන්න යනවා. මහත්තයා නිවැරදි කරන්න යනවා. කවුරුත් නිවැරදි කරන්න යන්න ඕනේ. හැමදැනම කරක් ගහලා කරක් ගහලා බැලුවා. නිවන කොහෙද තියෙන්නේ කියලා. රහත් කරන්න එහෙම රහත් වෙන්න එහෙම ගියේ නැද්ද කොහොමද කරන්නේ? නවමන්දයක් ගියා. රහත්ුන් නැහැ වැඩි අක්ෂර. එහෙම අංකුණ්ඩෝ ඉන්නවා. ඉතින් අර එක පාරට ගොං කතාවල එක පාරට විශ්වාස කරනවා. මම දැක්ක දැන්වීමක් දාලා දෙනවා. 100,000ක් ලාභ ලබන්න අපිත් සමග එකතු වන්න ව්‍යාපාරික වැඩ කියලා. එහෙම දාලා දෙනවා. මේ එක පාර 100,000ක්. ඒ ටුක් ගාල යනවා. අපි මේ මීහරක්ට කිව්වොත් එක පාරට කිව්වොත් මේ 100%ක් පොලිය ලබන්න. බැංකුවේ අපේ ඉතුරු කරන්න කිව්වොත් එන්න ආයි සක්විති කෙනෙක් හරි ආයි গোল্ডන් කී එකක් හරි ඇවිල්ලා මෙන්න ඉතුරු කරන කිහිල්ලේ කි. සේසතම. එයාට වැදගත් නෑ මේක කොහොමද එන්නේ මෙයා මේක කොහොමද කරන්නේ මේක කවුද කරන්නේ මේකේ තියෙන අවධානය මොකද කියන උත් ඕනේ. රහත් කරන්න යන කෙනාව රහත් වෙලා ඉන්නවද කියලාවත් බලන්න යන්න බතර. කමන්නේ එයා කියනෝනේ අපි රහත් කරනවා කියලා 2020 දී. ඊට පස්සේ තීන මොලේ අච්චාරු කරගෙන අනම් අකාගෙන තමයි එන්නේ. ලක්ෂත් නේ ඒක තමයි. සමහර අය නම් ඇවිල්ලා සමාවත් ගත්තා. අපිවත් විවේචනය කරගෙන ඇති කරගෙන ගිහිල්ලා කටයුතු කරා. ඒකේ හේතුව හරියට යෝනිසෝ මනසිකාරයක් නැහැ යමක් පිළිගන්න අතහරින්න. භාවනාවක් දුන්නත් මේක කොහොමද මේ භාවනාව වැඩෙන්නේ මොකද්ද මේ භාවනාවෙන් වෙන්නේ මේ භාවනාවේ මේ රටාව මොකක්ද ක්‍රියාවලිය මොකක්ද මේ මොකුත් දන්නේ නැහැ. තමන්ට දෙන කර්මස්ථානයක් වුණත් තමන් විමසිල්ලෙන් පොඩ්ඩක් බලන්න ඕන. තේරුණානේ? තමන්ට දෙන දොස්තර දෙන බෙහෙත් ටික හරි බලන්න පුළුවන් නම් ඒක දැන් අන්තර්ජාල පහසුකම් තියෙන නිසා අහවල් බෙහෙත අහවල් වර්ගයේ මොනවද අන්තර්ගතය කොයි රටේද නිෂ්පාදනය කියලා හරි බලන්න. බොන්න එපා නිකන් ගොහේ දුන්නාම. ගහගෙන ගහගෙන බීගෙන බීගෙන යන්න එපා. ඊළඟට ඒක කවලන් වීමේ පීඩනත් හට ගන්න. ඊට පස්සේ මහා ලොකුවට ආර්ය වතුන් විවේචනය කරගනිමින් කටයුතු කරන්න හැම යන්න එපා. කොයි කොයි එක එක පැතිවලට අහුවෙලා කවදාවත් ඒ ධර්ම මාර්ගයේම ඉන්නේ උසස් ස්වාමීන් වහන්සේලා මේ කොයිම පැත්තකටවත් ඇරහුම් ගැරහුම් චෝදනා යොමුව කරගන්න යන වැඩ පිළිවෙලක යන්න බෑ. මොකද අපි තාම හරියට දිගප්පලලක් දන්නේ නැහැ. දිගප්පලලක් දැනගත්තත් අපි ගිහි අය දායකයෝ පුතඥයෝ අපි දන්නේ නැතුව හරි නිකම් විවේචනයන් වලට ලක් වුණාම අපි දන්නේ නැතුව ආර්ය උපවාදයන් සිද්ධ කරගන්නවා. එහෙම කරන්න යන්න එපා. ඒව කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ අනිත් අයටත් එක්ක ඕම් පරිස්සම් වෙන්න ඕන. අතන හරි මෙතන හරි අතන මේ ඒව කියන්න නෙමෙයි. තාම එච්චර මම දක්ෂ දෙයක් නෙමෙයි කියලා හිතන්න පුරුදු වෙන්න. අර මං කතාවක් කියලා දෙන්නේ. එක පුජ්‍යලෙක් කිසිම ගැළපීමක් නැති බණක් කිව්වා. මාව බිම වාඩි කරලා ඒ මිනිස්සයා උඩ ඉඳගෙන මං ඉතින් හොඳයි කියලා ඉවරලා බහැල එළියට යන්න වදින්න ආවා. එනකොට අර මිනිස්සයා දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා මට කිව්වා ඔබ වහන්සේ හොඳයි නේ කිව්වා. මං අහුව ඇයි හොඳ කියලා. නෑ මං අර උඩයිදී ඔබ වහන්සේ බිමේදී බලහගෙන හිටියනේ. මං කිව්වා මං උඩ ඉන්නවා බිම ඉන්නවත් නෙමෙයි ඉන්නේ. මම මේ ධර්මයේ හොයාගෙන යන කෙනෙක්. මට ඉතින් උඩ හිටියත් එකයි බිම හිටියත් එකයි මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මම උඩ බිම දන්නේ හොයන කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ ආව දේශනය ගැන මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මං කෝවා ඔබතුමා වැරදි බව දන්නවා මම. ඒ වුණාට මම වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. ඒ දවස්වල මට ප්‍රත්‍යක්ෂ අවබෝධය නැහැ. ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි වෙන කාලේ. ඔබ වැරදි කියලා දන්නවා. ඒ වුණාට මම වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. එතකොට මේ මනුස්සයා ඇහුවා ඇයි කියන්නේ නැත්තේ කියලා. මම කිව්වා මම කියන්නේ නැත්තේ ඔබතුමා පෙරලා ඇහුවොත් එහෙමනම් හරි මොකද්ද කියලා. මං කියන්න තාම දන්නේ නැහැ. එතකොට අවබෝධය නැහැ මට. එතකොට මටත් තිබුණා අවබෝධය නැති කාලෙකුත් තිබ්බා. දැන් අවබෝධය තියෙන කාලෙකුත් තිබ්බා. නැති කාලෙ මම නැහැ කියලාත් පිළිගත්තා. තියෙන කාලෙ තියෙනවා කියලාත් බාරගත්තා. එතකොට මේ නැති ගුණ කීමක් නෙමෙයි මේ. ඒකනේ වැරද්ද. එතකොට මම කිව්වා කවදක හරි මම හරිදී දැනගත්තොත් මම ඔබතුමාගේ ඉස්සරහට ඇවිල්ලා ඇඟිල්ල දික් කළා මේ ඔබ වැරදි කියලා මම කියනවා. හා කිව්වා. ඒකට හා කිව්වා. මම එහෙම වචන ඒක කතා කර මම ආවේ. ඇත්තටම ඇවිල්ලා මම මාස එකහමාරකින් වගේ අවබෝධයට පත් වුණා. මොසේ දෝ අවස්ථාවක අවබෝධයට පත් වුණා. අවබෝධයට පත් වුණා මට මේ කතාව මතක් වුණා. බුදුහාමුදුරන්ටත් මතක් වෙනවනේ පරණ හිටපු යාළුවෝ කතා කරපු කට්ටිය ඔය පස්වග මහණුන් ඔය වගේ කට්ටිය මතක් වෙනවා. ආගෙන යනවා අර පරණ සාකච්ඡාව. මං ගියා. ගිහිල්ලා අර දෙයම දැන් අර මනුස්සයටත් මතකයි මටත් මතකයි. මං හරියට මූණ ඉස්සරහා හිටගත්තා. හිටගෙන මං ඇඟිල්ල දික් කරා. මම අද කියනවා ඔබ වැරදි කියලා. මිනිහට අනිත් කතාව ඉතුරු ටික මතකයි. එහෙනම් මොකද්ද හරි දේ කියලා හෙව්වා. හරි දේ අහගන්න ලෑස්ති වෙන්න කිව්වා. හා කිව්වා. මේ දහවල් කාලයක පටන් ගත්තේ සන්ධ්‍යා කාලය විතර වෙනකම්ම තර්ක. කු තර්කයක් ගියා. එතන කු තර්කයක්. තර්කේ නිකන් නෙමෙයි මම තනියි. තව 15ක් 20ක් විතර වටේ එකතු වෙලා. එයාගේ ගෝලියෝ, ගෝලයන්ගේ ගෝලියෝ ඈ අභිධර්මයේ දන්න අය, සූත්‍ර දන්න අය, විවිධ මේ සංකල්ප වල ඉන්න උදවිය විවිධ භාවනා ක්‍රම මුල් කරගත්ත තර්කවාදය යනවා කියන්නේ සැරට මමත් ඒක අතාරින්නේ නැහැ ඉතින් මම අර බාලොත් දෙනාටම තනියෙන් උත්තර දෙන්නවා ඔතේ ඒගොල්ලෝ අතාරින්නෙත් නැහැ මොකද ඒගොල්ලන්ට සෙනග වැඩි මම පලා යන්නෙත් නැහැ මොකද පලා යන්න දෙයක් නැහැ මට තර්කයක් නැහැ ලෝකෙම එරෙහි වෙලාවත් තනියෙන් උත්තර දෙන්න පුළුවන් කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ. ලෝකයේ මේක පැත්තකට අදින්දි තනියෙන් මේ පැත්තට අදින්න පුළුවන් කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ. මේගොල්ලෝගේ වචනේ හරි ප්‍රබලයි. කිසි වාසියක් නැහැ. මේ අකුටි ඔක්කොම අවසානෙට ඔහොම ගිහිල්ලා ඉවර වෙලා පරදිනවා. පරදුනාට පරාදේ කියලා බාරගන්නේ නැහැ. ඒ වයින් ඉන්නෝනේ උන්ට. පැදන පරාදේ කියලා බාර ගන්න. අවසානේ ඔක්කොම ටික අර හිටපු අය කොටස් කොටස් ටික කිව්වා අපිට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ. අපි ඔක්කොම අරගෙන තියෙන්නේ අපේ ගුරුන් වහන්සේලා අපිට උගන්වලා තියෙන්නේ කියලා කිව්වා. මං කෝ හා එහෙනම් අපි මේක නතර කරමු කියලා සාකච්ඡාව. ඊට පස්සේ ඒගොල්ලන්ගේම ප්‍රධාන හිටපු ගුරුවරයා නැගිට්ටා. ආසරෙන් නැගිටලා හරේ තිබුණු තුවාය බිමට දාලා වැඳලා කිව්වා මට තියෙන ඔබ වහන්සේගෙන් ගන්න දෙයක්. දැන් හිතන්නකෝ ගෝලයන්ට මොකද වෙන්නේ කියලා. දැන් ඒ ගෝලෙ ඔක්කොගේම හිටපු ගුරුන් වහන්සේ තමයි වැඳලා කියන්නේ මට තියෙන ඔබ වහන්සේගෙන් ගන්න දෙයක්. මොකද එයා දැනගත්ත මේ ඔක්කොම පීඩන අතරේ නොසෙල්වි ඈ ඉන්ද්‍රගීලයක් වගේ උන්වහන්සේ උත්තර දුන්නා. උන්වහන්සේගේ මුකුත් ගන්න දෙයක් නැහැ කියලා කිව්වහම උන්වහන්සේට ගේන්ති ගියේ නැහැ. තරහ ගියේ නැහැ. ඈ මේ ඔක්කොම ගුණාංග දිහා බලාගෙන ඉන්න මේ මිනිස්සෙර දෙහෙරෙනවා. මේක ආශ්චර්යයක්. වෙනායකට කේන්ති යන ප්‍රශ්න වෙන ගහගන්න යන දේවල් වලට උන්වහන්සේ තුන එකනේ. මට ගන්න දෙයක් තියෙනවා වහන්සේගේ. ඉතින් ඇත්තටම මර මිනිසුට විසිරලා ගිය අර පුජ්‍යල දෙකට ධර්මය හොවා. ධර්මය අහලා එක දවසින් අවබෝධ කරගන්න. ඔබ වීරයේ අන්තාත් දුරට දරනවා නම් ඒ තාත් දුරට අපිට උදව් කරන්න පුළුවන්. ඔබ වීරිය දරන්නේ නැතුව නතර වෙලා නම් ඉන්නේ. අපිව ටොලියක දාලා wheelchair එක දාලා තල්ලු කරගෙන යන්නද කියන්නේ? නිවැරදි. ඔබ යන කෙනෙක් කියනවා ගමන. මේ සමහර අය ඉන්නේ එහෙමයි. ලෙඩ්ඩු එන්නේ. ලෙඩ්ඩු ඇවිල්ලා අපිට කියනවා අපිව ටොලියේ දාලා අරයි යන නිවන් පුරේට. ඊවැඩේ කරන්න බෑ අපිට. හිත කම්පණය වෙන දේවල් තියෙනවනම් මොනවා නිසාද කම්පණය වෙන්නේ කියලා හොඳට පරීක්ෂා කරලා සමාව ගත යුතු තැන් වලින් සමාව ගන්න. ණයක් ගත්ත එකක් තියෙනවනම් ණය දෙන්න. ස්තුතියක් කරන්න තියෙනවනම් ස්තුතිය කරන්න. බාධාවත් තියෙනවනම් ඒ බාධාව මොන ආකාරයෙන්ද මට යහපත් ආකාරයෙන් විසඳ ගන්න පුළුවන් කියලා කල්පනා කරා. ඒ විදිහට එකිනෙක නිරවුල් කරන්න. අපි විමසුණු බුද්ධියෙන් නොතෙමෙන්න වහලක් හදා ගන්නවා. විමසුණු බුද්ධියෙන් ආහාරයට අනුභවයට සුසු විදියට ආහාරයක් හදා ගන්නවා. සැලකිල්ලෙන්. ඒ වගේම තමන්ගේ මනසත් තමන් හදා ගන්නවා. අනුභවයට සුදුසු විදියට. රසවත් විදියට. මිහිරි විදියට. පහසු විදියට. ඇයි හදා ගන්න බැරි? කෑම හොදට රසට හදා ගන්න පුළුවන් එකේ හිත හදා ගන්න බැරිය. තමන්ගේ අඩුපාඩු තමන් පිළිගන්න ඕන. එන හොඳයි උත්සාහ. දුක් වේදනාවක් බවට පරිවර්තනය වෙන්නේ සැප වේදනාවක්මයි. අපි ජීවිතේ කවුරුවක්වත් මේ ඇතුළට දාගත්තේ නැහැ දුක් වේදනාව. දාගත්තේ සැප වේදනාව විතරයි. එහෙමනේ. අපි පිටින් කවුරුවක්වත් මේ කුණු ගොඩවල් ගේන්නේ හොඳ දේවල් ගේන්නේ ඒ හොඳ වෙච්ච කුණු ගොඩවල් බවට පරිවර්තනය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. දැන් හොඳ අඹ ටිකක් ගෙනවා. ඒක දවස්වල් දෙකක් ගන්න බැරි වෙනවා. ඒකම කුණු ගොඩක් බවට පත් වෙනවා. ඒ වගේ සැප වේදනාවක්මයි දුක් වේදනා බවට පරිවර්තනය වෙන්නේ. එතකොට වේදනාව දුකක්. ඈ ඔව් පීඩාවක් නැහැ. නමුත් වැඩේ කරන්නේ මම මට බරක්. මොකද කරන්නේ? මම බිමින් පුදුමේ කියලා කියන්නේ මේ මම කියන කෙනාව වෙර ගන්නකොට වෙර එක්ක මම, වර ගන්නකොට වර එක්ක මම, ඵල කියනකොට ඵල එක්ක මම, එනු කියනකොට එනු එක්ක මම, නිදහස් වෙනු කියනකොට නිදහස් වෙනු කියන එක්ක මම. කොහොමද මේකින් ගැලවෙන්නේ? මාරය කියන කෙනා මහ පුදුම කෙනෙක්. අඳුන ගන්න හරි අමාරු. පව් කරන්න ගියොත් පවත් එක්ක මම, පින් කරන්න ගියොත් පිනත් එක්ක මම, භාවනා කරන්න ගියොත් භාවනාවත් එක්ක මම, නිකන් ඉන්න ගියොත් නිකන් ඉන්නවත් එක්ක මම, විදර්ශනා කරන්න ගියොත් විදර්ශනාවත් එක්ක මම. කොහොමද ගැලවෙන්නේ? මම කියලා කියන්නේ මවාගත් දෙයක් නෑ. එහෙම අපි ලොකු දැනුවත් අවබෝධයපත් උනාට පස්සේ මවා ගන්න දෙයක් නෑ. පොඩි එකාට මමත් වෙන්නේ නැති වෙන්නේ නැහැ. මේ පොඩි එකාටත් තිබුණා මමත්වේ. ඒ මවා ගැනීමෙන් මමත්වේ පෝෂණය කරනවා මිස මවා ගැනීමම නෙමෙයි මමත්වේ කියන්නේ. එතකොට මේ මවා ගැනීම දුරලීම මමත්වයේ දුරලීමට උපකාරයක් වෙනවා මිස මවාගත්ත නිසාම නෙමෙයි මමත්වයේ තියෙන්නේ. වෙන ආගමක දෙවියෙක් මවාගත්ත නිසා ඒ දෙවියා ඉන්නේ. අපි මවාගත්තේ නැති නිසා අපේ ඔළුවේ නැහැනේ. ඈ අපේ ඔළුවේ තියෙන්නේ අපි මවාගත්ත එක. ඒ ඒ මවා ගැනීම තුළ මමත්තේ බාහිර දෙයක්. ඊට ඔබ්බෙන් තමයි මමත්තේ දුක් විඳින ස්වභාවය තියෙන්නේ. අන්න හරි. අන්න හරි. සියලු ලෝකයන් කෙරෙහිම ඇලෙන්න හැදුවට ඇලෙන්න බෑ කියලා තේරුම් ගන්නවා. සියලු ලෝකයන් කියලා කියන්නේ සියලු අරමුණු. සියලු තමන් දකින්නා වූ බලාපොරොත්තු හැඟීම් අවශ්‍යතා. මේ ඇලෙන්න හැදුවට ඇලෙන්න බෑ. ස්වභාව ධර්මයෙන්ම මාව ගලවනවා කියලා තේරුම් ගන්නවා. දැන් බලන්න අපි ඇලෙන්න හදපු හැම කිසිවකින් අපිට ඇලෙන්න පුළුවන්ද බලන්න. අවසානයේ තමන්ගේ ශරීරයට තමන් ඇලෙන්න උත්සාහ කරා ඒකෙන්වත් තමන්ට ඇලිලා ඉන්න බෑ. එතකොට තමන්ගේ ශරීරයවත් තමන්ට ඇලිලා ඉන්න බැරි මට වෙන දෙයකට ඇලිලා ඉන්න පුළුවන් වේද? ආන්න ඒක යත අවබෝධය කරලා කොහේවත් ඇලෙන්න බෑ මට. ඇලෙන්න හැදුවට ඇලෙන්න බෑ මට. නොඇලීමේ භුක්ති විඳින ක්‍රමය ඉගෙන ගන්න. නොඇලීමෙන් ඇවිදගෙන යන, නොඇලීමෙන් ආහාර පාන ගන්න, නොඇලීමෙන් කාට හරි පොල්ලක් කරන් ගහන්න ගමන්නේ. දැන් අපිට කෙනෙක්ගේ ඇලීම හොයාගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම කෙනෙක් ඉස්සරහයිල වාඩි වෙනවා. දැන් මට කවුරුත් කියන්නේ නැහැ මෙයාගේ දේශපාලන පක්ෂය මොකද්ද කියලා. මම ටිකක් යනකොට බයිනෝ එක එක පාටවලට. දැන් මම හොඳට කොළ පාටට බැනගෙන බැනගෙන යනවා. මිනිහා hina